අද 2023 ජූලි මාසයේ 11 වන ඉරිදා ආධුනික සතිමත් බව පුහුණු කරන්නන් වන වැඩසටහන් මාලාවේ 143 වන වැඩසටහනටයි අප සියලු දෙනාම සම්බන්ධ වී සිටින්නේ. ඒ සඳහා නිස්සරණ වලින් සහභාගී වන නම කියන්න අවසරයි. අක්මීමන ධම්මගුත්ත ස්වාමින් වහන්සේව පාද නමස්කාර කොට පිළිගන්නවා. ඒ වගේම වැඩසටහනට සම්බන්ධ වන අනෙකුත් ස්වාමින් වහන්සේලා සහ මෑණිවරුන්ද පාද නමස්කාර කොට වැඩසටහනට පිළිගන්නවා. ඒ වගේම වැඩසටහන සම්බන්ධ වන අනෙකුත් සියලු දෙනාමත් ගෞරවයෙන් යුතුව වැඩසටහනට පිළිගන්නවා. වැඩසටහන ක්‍රියාත්මක වන ආකාරය ගැන යම් සඳහනක් කරොත් මුලින්ම අපට තිබෙන්නේ අපගේ සතිමත් බව සඳහා ප්‍රයෝජනවත් වන ධර්ම දේශනාවකට සවන් දීමයි. ඉන් අනතුරුව අපගේ සතිමත් අප වෙත ලැබී තිබෙන සතිමත් වාර්තා ඉදිරිපත් කිරීමත්, කාල වේලාව ලැබෙන පරිදි වාචික ප්‍රශ්න ඉදිරිපත් කිරීමත්, ඉන් අනතුරුව පුණ්‍යානුමෝදනාවෙන් අපි වැඩසටහන සමාප්ත කරනවා. වැඩසටහනේ මූලික අංගය වන ධර්ම දේශනාවට අප සියලු දෙනාම සූදානම් වෙමු. ඒ සඳහා ගෞරවනීය ස්වාමීන් වහන්සේට මම පාද නමස්කාර කොට ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු.
සියලු දෙනාටම තෙරුවන් සරණයි. එහෙනම් අද දවසේ ධර්ම දේශනාව සඳහා සියලු දෙනාම ලෑස්ති වෙමු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අදිචිත්තේන මනුවිත්තේන භික්කවේ භික්කවේ භික්කුණා පංච නිමිත්තානි කාලේන කාලං මනසිකා තබ්බානි. ගෞරවනීය සංඝරත්නයන් අවසරයි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, අද දවසේ ධර්ම දේශනාව සඳහා මේ මාතෘකාව විදියට තෝරගන්නේ දුනේ විතක්ක සංඨාන සූත්‍රය අඩංගු වෙන කාරණයක්. මේ සූත්‍රයෙන් ධර්ම දේශනාවක් කරන්න කියලා යෝජනාවක් ලැබිලා තියෙනවා. ඒ වගේම මේ සූත්‍රය මේ විදියට ප්‍රතිපදාවක් කරගෙන යන පිරිසකට ගොඩාක් වැදගත් වෙන සූත්‍රයක් නිසා අපි බලමු මේ සූත්‍රය බුදුරජාණන් වහන්සේ මොන වගේ කාරණයක් සඳහාද දේශනා කළා තියෙන්නේ. ඒක අපේ කරගෙන යන මේ ප්‍රතිපදාවට කොයි විදියටද අපිට ගලප ගන්න පුළුවන්න්නේ කියලා මේ කාලය තුළ අපි සලකලා බලමු. මේ සූත්‍රයත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දුනේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩවසන කාලේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ යම්කිසි දෙයක් දේශනා කරනවා නම් එක්ක මොකක් හරි හේතුවක් නිසා, කවුරු හරි කෙනෙක් අහපු ප්‍රශ්නයක් නිසා හරි මොකක් හරි ලැබිච්ච අවස්ථාවට අනුව තමයි දේශනාවක් සිද්ධ කරන්නේ. එතනට මේ විතක්ක සංඨාන සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එහෙම විශේෂ හේතුවක් ඇතුව නෙවෙයි. එහෙම විශේෂ අවශ්‍යතාවයක් ඇවිල්ලා කවුරු හරි කරපු දෙයකට හරි මොකක් හරි අවස්ථාවක් ඇවිල්ලා කරපු දේශනාවක් නෙවෙයි. රැස් වෙලා ඉන්න භික්ෂුන් වහන්සේලා ආමතලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ විතක්ක සංඨාන සූත්‍රය. ඒ කියන්නේ බුදු කෙනෙක් යම්කිසි දෙයක් දේශනා කරනවා නම් ඒකේ විශේෂ අවශ්‍යතාවයක් තියෙන නිසා තමයි එහෙම දේශනාවක් සිද්ධ කරන්නේ. නිකම්ම අපි වගේ නිකන් හොය කතා කර කර ඉන්න කෙනෙක් නෙවෙයිනේ බුදු කෙනෙක් කියන්නේ. එහෙම විශේෂ අවශ්‍යතාවයක් නැතුව එහෙම දේශනාවක් සිද්ධ කරා කියන්නේ ඇත්තටම මේ සූත්‍රයේ අඩංගු වෙන දේවල් විශේෂ අවශ්‍යතාවයක් තියෙන නිසා. මේක අපිට මුලදීම පැහැදිලි කරගන්න අවශ්‍යයි කියලා. ඒ වගේම මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නලා දෙන්නේ විතක්ක සමග සටන් කරන සටන් විදි පහක් තමයි මේ පෙන්නලා දෙන්නේ. ඉතින් විතක්ක සමග සටන් කරන්න නම් අපි ඉස්සෙල්ලාම සටනකට යන්න ඉස්සෙල්ලා නිකම්ම හිතුවක් කරගෙන හතර වටේ වෙඩි තියාගෙන යනවා. එහෙම නැත්නම් කඩුවක් අරගෙන දකින දකින දෙයට කොට කොට යනවා වගේ වෙනුවට අපි මොකටද මේ සටනක් කරන්නේ? ඒ වගේම කවුද අපේ සතුරා කවුද කියලා අඳුරගන්නත් ඕනේ. ඒ වගේම සතුරත් එක්ක නිතරම හැමතිස්සෙම සටන් කරනවාද, අවශ්‍යතාවය අනුවද සටන් කරන්නේ කියලා හතුරාගේ තියෙන දුර්වලකම්, හතුරාගේ තියෙන දක්ෂතා අන්න ඒවත් අඳුරගෙන තමයි අපි මේ සටන කරන්න ඕනේ. එහෙම නැතුව නිකම්ම තුවක්කුවක් අතර අරගෙන හතර වටේ වෙඩි තියාගෙන යන එක නෙවෙයි සටන කියන්නේ. ඉතින් මේකෙදිත් බුදුරජාණන් වහන්සේ අපි මේ මාතෘකාව විදියට තෝරගත්ත පාඩේ පෙන්නලා දෙන්නේ අදිචිත්ත මනුයුත්තේන භික්කවේ භික්ඛුනා. එතන මේ කවුද මේ අදිචිත්ත මනුයුත්තේන භික්කවේ භික්ඛුනා කියන්නේ? මේ අධිචිත්ත මනියුත්තේන කියන්නේ මේ අධිචිත්ත භාවනාවක් කරන භික්ෂුවකට තමයි බුදුරජාණන් වහන්සේ මේ විතක්ක සමග සටන් කරන්න අවශ්‍යතාවය පෙන්වලා දෙන්නේ. ඒතර මේ පින්නතුන් හිතන්න පුළුවන් මේ ගිහියක් නැච්ච අපිට මේක අදාළ නැහැ නේද භික්ෂුන්ට කියපු දෙයක් කියලා. ඇත්තට මේ භික්ෂුන් වහන්සේලා එතන හිට භික්ෂුන් වහන්සේලා එමතුවට මේ භාවනාවක් කරන අධිචිත්ත භාවනාවක් කරන ඕනම කෙනෙකුට මේක අදාළ වෙනවා. ඒතර මේ අපි මේ භාවනා වැඩසටහනකට සම්බන්ධ වෙන. එහෙම නැත්නම් මේ සතිමත් බව සම්බන්ධයෙන් යම්කිසි ප්‍රතිපදාවක් පුරන පිරිසකට මේ සූත්‍රය ගොඩාක්ම වැදගත් වෙයි කියලා තමයි අපි හිතන්නේ. ඒ වගේම මෙතෙන්දි පෙන්වලා දෙනවා අද්දචිත්ත මනුවිත්තේන භික්කවේ භික්ඛුනා පංච නිමිත්තානි කාලයන කාලම් මනසිකාතබ්බ. මේ කාලයන කාලම් මනසිකාතබ්බාන් කියන්නේ හැමතිසෙමත් නෙවෙයි. මේක අවශ්‍ය වෙලාවට කාලයෙන් කාලයට උමනාව අනුවතම මේ දේ සිද්ධ කරන්න ඕනේ. එම් නැත්නම් තිබුණ පලියටම මේක හැමතිසෙම කරන්න අවශ්‍ය දෙයක්වත් නෙවෙයි. අන්න ඒකත් විශේෂයෙන් වැදගත් වෙනවා. ඒත් මේ යුද්ධ කරන්න ඕනේ අවශ්‍යතාවයේ හැටියට අවශ්‍ය වෙලාවට අවශ්‍ය කෙනා විතරයි. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් දැන් යුක්‍රේනයයි මේ රුසියාවයි අතර යුද්ධයක් තියෙනවනේ. ඉතින් අපිට ඕක අපි ඕකට සම්බන්ධ වෙන්නේ නැහැ. මේක අපිට අදාළ නැති දෙයක් නිසා. ඒ වගේම මේ යුද්ධය හැමදාම තිබුණේකුත් නෙවෙයි. ඒ වෙලාවට ඒ අවශ්‍යතාවය අනුව ඒක යුද්ධ කරනවා. ඒක අපිට කියන්න බෑ මේක අවශ්‍යද නැද්ද කියලා. ඒ වෙලාවේ යුද්ධ කරනවා, ඒ වෙලාවේ සටන් කරනවා, ඒ වෙලාවේ අවශ්‍යතාවය නැති වුණාම ඒගොල්ලෝ බැරක්කට වෙලා ඉන්නවා. අන්න ඒ වගේ දෙයක් තමයි මේ විතක්ක සමග සටන් කරන්න. ඒ අවශ්‍යතාවය තියෙන කෙනා තමයි විතක්ක සමග සටන් කරන්න ඕනේ. ඒ වගේම විතක්ක එන වෙලාවට ඒ අවශ්‍යතාවය අනුව තමයි මේක සටන් කරන්න ඕනේ. නිකම්ම සටන් ක්‍රම පහක් බුදුරජාණන් වහන්සේ දේශනා කරපළියට මේක මේ හැමදිසෙම ඕනෑයි කියලා කරන එකකුත් නෙවෙයි. ඒ උදාහරණයක් විදිහට අපි ගත්තාම දැන් පහුගිය කාලේ ආයුර්වේදයේ ඉන්න කාලේ බැලුවම එක වෙලාවකට තෙල් ගානවා, එක දවසකට වහින දවසට තෙල් ගාන එක අත්‍යවශ්‍ය දෙයක් වුණාට වහින දවසට සීතල දාට තෙල් ගාන්නේ නැහැ. ඒ අවශ්‍යතාවය මත තමයි ඒකත් කරන්නේ. ඒක අවශ්‍ය නැති දවසට සීතල දවසට වහින දවසට තෙල් ගාවොත් ඒ හොඳ දේ වුණත් නරක පැත්තට හැරෙන්න පුළුවන්. එන්න මේ වගේම තමයි මේ විතක්කත් එක සටන් කරන්න යන එකත් මේ අවශ්‍යතාවය මත තමයි සිද්ධ කරන්න ඕනේ. අවශ්‍ය නැති වෙලාවක ඒක සිද්ධ කරොත් ඒකම නරක පැත්තට හැරෙන්න පුළුවන්. මේ දේවල් දැනගෙන විතක් එක සටන් කරන්නේ කොහොමද කියලා සටන් ක්‍රම ඉගෙන ගන්න ඉස්සෙල්ලා අපි හරියටම දැනගෙන ඉන්න ඕන මොන වෙලාවටද විතක් එක සටන් කරන්න ඕනේ,
කවුද මේක සටන් කරන්න ඕනේ කියලා. ඒ වගේම විතක් මොන වගේ සතුරෙක්ද, සතුරාගේ දක්ෂකම් දුර්වලකම් අඳුරගෙන තමයි සටන පටන් ගන්න ඕනේ. ඉතින් මේක ඔක්කොම සතුරා ගැන 100%ක්ම දැනගෙන සටන පටන් ගන්නත් බෑ. එහෙම කරන්න ගියොත් කවදාකවත් සටන් කරන්න වෙන්නේ. ඒ වගේම මේ සටන කරගෙන යන අතරමැදදී ඔන්න සතුරා ගැනත් අඳුර ගන්න පුළුවන්. ඒ වගේම අඳුරගන්නේ නැතුව නිකම්ම සටන් කරගෙන ගිහිල්ලත් හරියන්නේ. ඔන්න ඔය ඒ දෙක අතර බැලන්ස් වීමක් එක පැත්තකින් තියෙන්නත් ඕන. සටන කරගෙන යද්දිම තමයි සතුරාගේ වෙනස්කම් සිද්ධ වෙන්න පුළුවන්. සතුරාත් නිකන් ඉන්න කෙනෙක් නෙවෙයිනේ. දැන් මේ විතක්කෙන් කියන සතුරා මේ කල්ප කාලාන්තරයක් සංසාරේ පුරාම අපිත් එක්ක අපිට සතුරුකම් කරපු කෙනෙක්. උනට අපි ඇත්තටම දන්නේත් නැහැ මේ විතක්ක කියන සතුරෙක්ද කියන එකවත් දන්නේත් නැති. ඉතින් මේ විදිහට මෙහෙම කල්ප කාලාන්තරයක් එක්ස්පීරියන්ස් එකක් තියෙන සතුරෙක් එක්ක අපි සටන් කරන්න යනවා කියන්නේ ටිකක් ලේසි වැඩකුත් නෙවෙයි. හැබැයි ඉතින් මේක අමාරු දෙයක්වත් නෙවෙයි. සටන් කරන්න පුරුදුනොත් සතුරා කියන්නේ හරිම දුර්වල කෙනෙක් කියලාත් අපිට තේරුම් ගන්නත් පුළුවන් එක පැත්තකින්. අපි බලමු කොහොමද කියලා මේ සතුරා ගැන හොයන්න ඉස්සෙල්ලා මුලින්ම අපිට හම්බ වෙන විතක්ක වර්ග තුනක්, මේ හතුරාගේ කියන හතුරාගේ වෙස්මාරු තුනක් අපිට අඳුර ගන්න පුළුවන්. මොනවද මේ වෙස්මාරු කියලා ගත්තාම පේනවා මේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක සහ විහිංසා විතක්ක කියලා වර්ග තුනකට අපිට වෙන් කරලා දාන්න පුළුවන්. ඉතින් මේවත් බැලුවාම අපිට සාමාන්‍ය මිනිස්සෙක් බලමු දානයක් දෙන කෙනෙක්, සීලයක් රකින්න කෙනෙක්. එහෙම නැත්නම් මේ වගේ පොසොන් කාලයක වගේ මේ දන්සැල් දෙන, වෙසක් කූඩු හදන මිනිස්සෙක් ගත්තොත් එයාට විතක්ක අත්‍යවශ්‍ය දෙයක් නේද? විතක්ක කරන්නේ නැතුව මේ දානයක් දෙන්න සීලයක් රකින්න බෑ කොහොමද? එහෙම නැත්නම් වෙන මොකක් හරි ව්‍යාපාරයක් කරන්න කියන්නේ මේ ගමනට අදාළ ව්‍යාපාරයක් කියන්නේ සීල ව්‍යාපාරයක්. එහෙම නැත්නම් මේ වෙසක් කූඩු තරඟයක් ඔය වගේ දෙයක් කරන්න ගියම විතක්ක අවශ්‍යයිනේ. ඒ විතර්ක නැතුව ඒ වෙලාවේ කරන්න බෑ.
එතකොට ඒ දෙල් අවශ්‍යතාවයට මේ ගමනම මූලික තැන්වලදී සද්ධාව තියෙන වෙලාවලදී විතර්ක අවශ්‍ය වෙනවා. එතකොට ඊට එහා ගිහිල්ලා එතනින් එහාට ගිහිල්ලා යම්කිසි කෙනෙක් මේ භාවනාවක් කරන්න යන පෙළඹෙන වෙලාවකදී ඔන්න විතර්ක වලින් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එහෙනම් ඒක තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ අදිචිත්ත මනුත්තේන භික්ඛවේ කියන. එහෙම නැතුව මේ සිල් රකින්න දාන දෙන කෙනෙකුට මෙහෙම මේක විතර්ක කියන එක ප්‍රශ්නයකුත් නෑ. විතර්ක අවශ්‍ය දෙයක් වෙනවා. මේද භාවනාවක් කරන්න යන කෙනෙකුට තමයි විතර්ක වලින් ප්‍රශ්නයක් තියෙන්නේ. එතනත් භාවනාවක සැලකල බැලුවා. දැන් ප්‍රථම ධානය ගත්තා විතක් විතා විචාර ප්‍රීතිසුඛ ඒකාග්‍රතාව කියන මේ ඒ වෙලාවේදීත් විතර්ක තියෙනවා. මොකක් හරි එක දෙයක් අල්ලගෙන අපි කියමු හුස්ම කියලා, ඉහළ යන හුස්ම, පහළ යන හුස්ම කියලා, හරි එහෙම නැත්නම් වම දකුණ කියලා මාක් කරගෙන යනකොට එතන විතර්කයක් සිද්ධ වෙනවා. ඒ හරහා අපිට මේ තමයි මේ අපි පළවෙනි ධානයට යන්නේ. ඒ ඒ වෙලාවේදී විතර්ක සිද්ධ වෙනවා, විතර්ක අවශ්‍ය වෙනවා. හැබැයි ඒ වෙලාවේදී අපි විතර්ක එක සටන් කරන්න යන්නේ නැත්තේ ඒ අවශ්‍ය විතර්කයක් නිසා. ඒ වගේම මෙතන අපිට පෙන්වන්න පුළුවන් විතර්ක වලත් අවශ්‍ය විතර්ක තියෙනවා, අනවශ්‍ය විතර්ක තියෙනවා. ඒකත් ඒ හැමතිසෙමත් නෙවෙයි, විතර්ක සතුරෙක් වුණාට සමහර වෙලාවට මේක අවශ්‍ය වෙලාවකුත් තියෙනවා, සමහර වෙලාවට අවශ්‍ය නැති වෙලාවකුත් තියෙනවා. ඒ අතරත් විතර්ක වලත් වර්ග කරන්න පුළුවන්, මෙන්න මෙයා තිබුණොත් හොඳයි, මෙයා තිබුණොත් නරකයි කියලා. ඒ කියන්නේ හොඳ විතර්ක කියලා අපි සලකලා බැලුවාම ඒ හොඳ විතර්ක පාවිච්චි කරන විතර්ක වලින් ගැලවීම සඳහා. දැන් උදාහරණයක් විදිහට අපි ලොකු ගලක් පෙරලන්න, චූටි ගලක් අඩේට තියලා අලවංගුව දාලා පෙරලන්න. අන්න ඒ වගේ මේ හොඳ විතර්ක පාවිච්චි කරන්න පුළුවන් නරක විතර්ක වලින් බැහැර වීම සඳහා. අන්න ඒකත් අපි මතක තියාගත්තොත් හොඳයි. අපි බලමු ඉතින් මේ අපි කතා කරා මේ දාන සීලය වගේ දේවල්දී මුලදී විතර්ක විචාර අවශ්‍ය වෙනවා. ඒ වගේම ප්‍රථම ධානය වගේ අවශ්‍ය වෙලාවකදී විතර්ක තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ප්‍රථම ධානය හරහාම වුණත් කෙනෙකුට සෝවාන් සක්දාගාමි අනාගාමි ඵල ලබන්න පුළුවන්. එතකොට විතර්ක තියෙද්දිම මේ වැඩේ කරගන්නත් පුළුවන් ඕන්න. හැබැයි ඒ සෝවාන් වෙන හරිය මාර්ගඵල ලබන වෙලාවේදී තියෙන විතර්ක අපි මේ කියන මහා නරක කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක වගේ දේවල් නෙවෙයි. ඊට වඩා ගොඩාක් සියුම් විතක්ක තමයි මේ වෙලාවේදී තියෙන්න පුළුවන්. ඒතකොට අපි බලමු මේ භාවනාවක් කරන කෙනෙකුට, මෙහෙම ප්‍රතිපදාවක් පුරන කෙනෙකුට මේ මොනවද තියෙන නරක විතක්ක ගත්තාම කාම විතක්ක මුලින්ම අපිට මතක් වෙනවා. දැන් කෙනෙකු උදාහරණයක් විදිහට ගත්තොත් ඔන්න පරයන්කයක ඉඳගෙන ඔන්න හුස්මට හිත දාලා බලාගෙන ඉන්න අතරේ එකපාරට මතක් වෙනවා gedara තිබුණ දේ. එහෙම නැත්නම් රසට කාපු දෙයක්. එහෙම නැත්නම් හෙට දානෙට හම්බුවේ මේව හම්බුවේ කියලා ඔන්න මතක් වෙන්නත් පුළුවන්. ඒ වගේම සමහර වෙලාවට මේ කලින් හොඳට විඳපු රස හොඳ සින්දුවක් එහෙම. ඒ වගේ දෙයක් එකපාරටම එන්නේත් නැහැ. සමහර වෙලාවට වටපිට ගමේ සින්දුවක් දාලා තිබුණොත් ඒකේ පොඩි කෑල්ලක් මතක් වෙන්නේ. ඇහෙන්නේ. එතනට ඒක හරහා ඔන්න දිගට දිගට කකා කකා ගිහිල්ලා ඊළාට සින්දුව තමයි යන්නේ. මේ භාවනාව නෙවෙයි. එතකොට මේක කාම විතක්කයක්. මේ කාම විතක්කයක් කියන්නේ මෙහෙම අපි කැමති දෙයක්. අපි විඳින්න රස විඳින්න කැමති දෙයක් ආවොත් එන්න එක කාම විතක්කයක් විදිහට අපිට අඳුර ගන්න පුළුවන්. ඉතින් මේ වගේ කාම විතක්කයක් ආපු වෙලාවකදී මොකද කරන්නේ? ඒ වගේම ව්‍යාපාද විතක්ක කියලා තියෙනවා. එහෙම ව්‍යාපාද විතක්කයක් කියන්නේ අපිට මේ තරහක් එනවා. සමහර වෙලාවටම ඉඳගෙන ඉන්නකොට ඔන්න කකුලක වේදනාවක් එනවා. එහෙම නැත්නම් මදුරු එක්කන තේ කාපු මදුරුවත් එක අපේ හිතේ තරහක් වෙන්න පුළුවන්. මේක ඩෙංගු මදුරුවෙද්ද දන්නේ නැහැ. ඒ වගේ මේක ආණ්ඩුවෙන් හරි මොකකින් හරි මේක හරියට ඩෙංගු පාලනය කරන්න හැම මේක අවශ්‍ය දේවල් කරන්න හැම. එහෙම නැත්නම් net එකක් දාගෙන හිටියා net එකේ ඉරිලා කවුරු හරි මොකක් හරි කරපු දෙයක් නිසා ඔන්නෝම ඒකත් එක තරහක් වෙන්න පුළුවන්. ඕකත් එක්ක ඊළාට විතර්ක කර යනවා. ඒ වගේම විහිංසා විතක් වෙන්න පුළුවන්. මෙහෙම භාවනාවක් කරගෙන යනකොට කෙනෙක් මේ එක තැනක ඉඳලා ඔක්කොම අනිත් වැඩ නවත්තලා දෙයක් කරගෙන යනකොට එයාට නිකන් මේක හරි එපා වෙන ගතියක්, කම්මැලිකමක්, මේක වැඩක් නැති ගතියක් කියලා අන්න ඒකත් එක තරහක් වෙන්න පුළුවන්. එතකොටත් අර මේ තරහකට වඩා ඊට වඩා වෙනස් තරහක් එතෙන් දෙන්නේ. ව්‍යාපාදයක් වගේම විහිංසාවක් එන්නේ. මේක එපා වෙලා මේක අතහැරලා දාලා වටපිට ඉන්න කෙනෙකුටත් ගහන්න තරම් තරහක් වෙන්න පුළුවන්. අන්න ඒකත් මේ නරක වැඩක්. මේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක කියන මේ ලොකු අපිට රළුවට අඳුර ගන්න පුළුවන් ගොඩක් ඕලාරික දේවල් තමයි මේ අපි මේ වෙලාවේදී විතක්ක විදිහට අඳුරගත්තේ. ඉතින් මේවා අඳුරගන්න එක සාමාන්‍ය ඕනම කෙනෙකුට ලේසි. ඒ වගේම අපි සලකලා බැලුවොත් දානයක් දෙනකොට සීලයක් රැකිනකොට මේ වගේ වෙලාවෙදිත් මේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක අනිවාර්යයෙන්ම ඇති වෙනවාම. දානයක් දෙනකොට නත් මේ මම දෙන දානේ තමයි හරි හොඳ, මට වඩා හොඳට දානයක් දෙන්න කෙනෙක් නැහැ, මට තමයි මේ අවස්ථාව ලැබුණේ කියලා ඔන්න ආසාවක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම දන්සලක් දෙනකොට නත් ඔය වගේ දේවල් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඒ වගේම ඒ අතරේ මේ දෙයක් කරගෙන යනකොට මේකට බාධා කරන කෙනෙක් ආවොත් මට ඕන විදිහට මේක හරියට කරගන්න බැරි වුණොත් ඔන්න ව්‍යාපාදයක්, හිංසාවක් ඇති වෙන්න පුළුවන්. ඒ වටපිට ඉන්න අයත් එක්ක තරහක් ඇති වෙනවා. එතන මේ දාන සීල දේවල් කරද්දී මේ ව්‍යාපාද කාම විතක් ඔව අනිවාර්යයෙන්ම ඇති වෙනවාම. හැබැයි ඒක ප්‍රශ්න නෙවෙයි. ඒව සමහරట్లాට ඒක අවශ්‍යතාවයක් වෙන්නත් පුළුවන්. ඊට එහා ගිහිල්ලා මෙහෙම තමන්ගේ හිත දිහා බලාගෙන ඉන්නකොට මේ මොහොතට ඇවිල්ලා ඉන්නකොට ඒ කෙනෙකුට මෙහෙම කාම විතක්යක් ආවොත්, එහෙම නැත්නම් ව්‍යාපාද විතක්යක් ආවොත් අන්න ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. මොකද ඒ වෙලාවේදී ඒ අවශ්‍යතාවයේ ඒ වෙලාවේ කරන්න ගිය දේ නෙවෙයි සිද්ධ වෙන්නේ ඊළඟට. ඒ වෙනුවට වෙන මොකක් හරි එකක් කල්පනා කර කර කල්පනා කර කර ඉඳලා මේ කල යුතු දේ නැතුව වෙන මොන හරි සිද්ධියක් කරගෙන යනවා. ඒතර මේ අවස්ථාවත් ඇත්තටම අපි සලකලා බැලුවහම මේ මුලදී අපි කිව්වේ මෙහෙම උදාහරණයක් විදිහට ගත්ත අරගෙන කිව්වේ සින්දු කෑල්ලක් වගේ පිටින් ඇහෙන්නේ. උනාට ඒක දිගට සින්දුව තව රස විඳ විඳ මේකත් එක මෙහෙම මෙහෙම වෙනවා කියලා ගන්නකොට අර විතක්ක මට්ටමින්ම නේ විතක්ක කියලා ප්‍රපංච මට්ටමටත් යනවා. අන්න ඒක මේ විතක්ක වල තියෙන ලොකුම ප්‍රශ්නේ. විතක්ක විතක්ක විදියටම නවතින්නේ නැතුව ඒක ප්‍රපංච මට්ටමට යනවා. ඒ යන මාරු වෙන වෙලාව අපිට හරියටම කියන්න බෑ. මේ වෙලාවේදී එකපාරට විතක්ක වල ඉඳලා ප්‍රපංච වලට යනවාද කියලා එකපාරටම අපිට දැනගෙන යෑමක් නෙවෙයි සිද්ධ වෙන්නේ. මොකක් හරි එකක් අඳුර ගන්නවා, අඳුරගත්තු එක උඩේ ඉඳලා එතනින් නවතින්නේ නැතුව ටික වෙලාවකින් තව තව දේවල් අඳුරගෙන අඳුරගෙන යන එක ප්‍රපංච මට්ටමට. මේ උඩ කතාගතගත කෙලවරක් නැතුව කතාගතගත යන්න ගියහම ප්‍රපංච වුණාම තමයි මේක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ. විතක්ක මට්ටමේදී අපිට නවත්ත ගන්න පුළුවන් නම් ඒක ඇත්තටම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක තමයි මේ පළවෙනි ධානයේ හරහා වුණත් කෙනෙකුට සෝවාන් සකදාගාමි ඵල ලබන්න පුළුවන්. ඒ විතර්කයේ අඳුරගෙන ඒ විතක්ක මට්ටමේ එතනින් නවතින්න පුළුවන්. විතක්ක මට්ටමෙන් නවතින්න නැතුව මේක ප්‍රපංච මට්ටමට එන නිසා තමයි විතර්ක ප්‍රශ්නයක් වෙන්නේ. අන්න ඒකත් අපිට මතක තියාගන්න පුළුවන් නම් හොඳයි. එතන මේවා කාම විතක්ක, ව්‍යාපාද විතක්ක කියන අපි මේ හොඳට රළුවට දැනෙන දේවල්, ලොකුවට ආසාව, ලොකුවට තරහ ඇති වෙන දේවල් මතක් වුණ ගමන් ඒක විතක්කයක් විදිහට එතනින් නවත්ත ගන්න බැරි කමක් අපිට සිද්ධ වෙනවා. මොකද ඒක ලොකුවට තරහක් වෙනවා, ලොකුවට ආසාවක් වෙනවා. අන්න ඒ හේතු නිසා එතනින් නවත්තන්න බැරුව ඒක කාම මේ ඒක ප්‍රපංච මට්ටමට හැරෙනවටක් ගාලා. අන්න ඒක නිසා තමයි මේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක එවෙලෙම අඳුරගත්තනම් එතනින්ම වැඩේ කඩලා දාන්න පුළුවන්. එහෙම නැතුනොත් දන්නම නැතුව ඒක ප්‍රපංච මට්ටමට ගිහිල්ලා එතනින් අකුසල් සිද්ධ වෙන ගන්නවා. මේක තමයි මේ විතක්ක වලදී තියෙන ප්‍රධානම දේ. අපි විතක්ක නැති වුණ නවත්තන්නම ඕනේ නැහැ. ඒ වුණාට විතක්ක මෙහෙම කාම විතක්ක, ව්‍යාපාද විතක්ක වගේ කියන ගොඩාක් රළුවට දැනෙන දේවල් ඒවත් එක්ක අපිට ඉවසගෙන ඉන්න බැරි කම නිසා දන්නේම නැතුව ඒක ප්‍රපංච බවට පත් වෙනවා. මෙන්න මේ සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙහෙම විතක්ක ආවහම ඒ විතක්කත් එක්ක සටන් කළ යුතු ක්‍රම වේද. සටන් උපක්‍රම පහක් තමයි මේ දේශනාවේදී බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නලා දෙන්නේ. ඉතින් අපිට බලමු මෙන්න මේ සටන් උපක්‍රම පහ ගැන වෙන වෙනම සලකලා බලමු. අපිටත් මෙන්න මේ වගේ අවස්ථාවක් ආවහම අපිට මෙන්න මේවයින් එක ක්‍රමයක් හරි කිහිපයක් හරි භාවිතා කරලා මේ විතක්ක වලින් ගැලවිලා විතක්ක ප්‍රපංච මට්ටමට එන්න ඉස්සෙල්ලා වැඩේ නවත්ත ගන්න පුළුවන් නම් නැත්නම් අපිට මේ වැඩේ ගොඩ දාගන්න මේ ධර්මදේශනාවත් උදව්වක් වෙන්න පුළුවන්. අපි බලමු මේ පළවෙනි සටන් ක්‍රමයේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් අන්‍යෝ කුසලයෙන් යුක්ත නිමිත්තක් මානසිකාරය කරන්න. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් අපිට කාම නිමිත්තක් ආවා කියන්නේ කාම විතක්කයක් ආවා කියන්නේ. කාම විතක්කයක් ඇවිල්ලා අපි හරිය ආසාවෙන් ඔන්න ඒක මතක් කරනවා. ඒ මතක් කරනකොට ඒ කාම විතක්කයට විරුද්ධ වෙන දෙයක් කාමයෙන් දිය වෙලා යන්න අවශ්‍ය දෙයක් විදිහට අපි වෙන විතක්කයක් තමයි ඒ වෙලාවේදී පාවිච්චි කරන්නේ. ඒ සඳහා අපි නෙක්ඛම්ම නිමිත්ත කියන නෙක්ඛම්ම විතක්කයක් අපිට පාවිච්චි කරන්න කියනවා. ඒතර උදාහරණයක් විදියට ගත්තාම ඔන්න කෙනෙක් දැකලා ඔන්න කවුරු හරි කෙනෙක් කියනවා අපි කැමැතිම නිලියක් නළුවෙක් මතක් වුණා කියලා, අපි කැමැතිම කෙනෙක් මතක් වුණා කියලා. ඒ වෙලාවේදී ඔන්න එතකොට කාම විතක්කයක් ඇවිල්ලා තියෙනවා. අපි බල බල ඉන්න ඕන හුස්ම ගැන හරි වම දකුණ ගැන හරි නැතුව ඇඟේ සිහිය හරි නැතුව ඔන්න අර මතක් වෙච්ච කෙනා ගැන සිහි කර කර ඉන්නවා. එයාගේ හොඳ නරක. හොඳ නරක නෙවෙයි, ඇත්තටම හොඳ ගැන තමයි යාගේ ලස්සන හැඩරුව මේ වගේ දේවල් තියෙන මෙහෙම මෙහෙම කියලා ඔන්න එයා ගැන මතක් කර කර ඉන්නේ. ඒක කකා කකා ඕක දිගේ ගියොත් අපි දන්නේම නැතුව මේකෙන් කෙලවරක් නැතුව තව තව ඉස්සරහට ස්ටෙප් වලට යන්න පුළුවන්. ඒක නිසා මෙහෙම කාම විතක්කයක් ආවා කියලා අඳුරගත්ත ගමන් අපිට කරන්න පුළුවන් ඒක නවත්ත ගන්න නම් මම මේකේ ආදීනව බලන්න පුළුවන්. එහෙම නැත්නම් මේකෙන් වෙන්වීමට කල යුතු මේ කාම විතක්කය තිබ්බහම අපි ඒ වෙනුවට අපිට පුළුවන් මෙයාගේ තියෙන නරක ගැන දැනගන්න පුළුවන්. මේක මේ කෙනා මෙහෙම මිනිස්සෙක් විදිහට මම ලස්සනයි හොඳයි කියලා ගත්තට මෙයාගෙත් මේ තියෙන නරක ගති. එහෙම නැත්නම් මේකෙන් මේක තියාගෙන මේ කෙනා මගේ කරගන්න උත්සාහ කරොත් ඒකත් එක්ක කොහොමද වෙන්නේ කියලා. මෙයා මේ කෙනා මගේ කියලා ලං කරගන්න හදනකොටම මේ වෙනුවට අපිට මේ කෙනාගේ වෙන් වෙන්න පුළුවන් නේ. නෙක්ඛම්මයක් ඇති කරගන්න පුළුවන්. අන්න ඒක සිහි කරාම එන්න ඒකත් එක්ක මේ කාම විතක්ක නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේකේ අසුබය මේ කෙනාගේ මෙහෙම ලස්සනයි කියලා ගත්තට මේ කෙනා මෙන්න මේ මොහොතේ වුණත් මේ කෙනාගේ ඇඟ ඇතුලේ මොනවද තියෙන්නේ වෙන් කළා බලන්න පුළුවන් නම් මෙම කොටස් 32කට හරි වර්ග කළා හරි වෙන් කළා මෙයාගේ තියෙන අසුබය බලන්න පුළුවන් නම් එන්න කාම විතක්කේ වෙනකොට ඒ අසුබය ඉදිරියට ඇවිල්ලා ඒ දන්නේම නැතුව කාම විතක්කේ දිය වෙලා යන්න පුළුවන්. එතමෙන්න මේ කාම විතක්ක වලින් ගැලවීම සඳහා මේකේ වෙන්වීම එහෙම නැත්නම් මේ අසුබය එහෙම නැත්නම් මේකේ තියෙන නරක බව අපිට සිහි කරොත් ඒ සිහි කිරීම හරහාම මේ කාම විතක්කේ දිය වෙලා යන්න පුළුවන්. ඊට මේ අසුබය සිහි කිරීම එහෙම නැත්නම් මේකේ නරක පැත්ත බැලීමත් තවත් එක විතක්කයක්ම තමයි. අන්න ඒක මේකේ තියෙන විශේෂත්වය. එක විතක්කයක් එලවන්න ඊට වඩා හොඳ විතක්කයක් අපි පාවිච්චි කරනවා. හැබැයි මේ හොඳයි කියන එක අවශ්‍ය වෙන්නේ ඒ වෙලාවට විතරයි මෙයා හොඳ වෙන්නේ. ඒ වෙලාවේ මෙහෙම කාම විතක්කේ එළවීම සඳහා විතරයි මෙයා හොඳ වෙන්නේ. අපි උදාහරණයක් විදිහට ගත්තොත් එක දේශපාලඥයෙක් එළවලා ඊළඟ දේශපාලඥයා පත් කරන්නේ ඒ වෙලාවේ අවශ්‍යතාවය හැටියට විතරයි. ඡන්දෙ ඉල්ලන හැම දේශපාලකෙක්ම ගත්තොත් ඒ අපරාධකාරයෙක් තමයි. හැබැයි ඒ වෙලාවේ අවශ්‍යතාවය හැටියට ඒ වෙනුවට ඊට වඩා ටිකක් අඩු අපරාධකාරයෙක් අපි රජ කරවනවා. අන්න ඒ වගේ වැඩක් තමයි මේකෙදි කරන්නේ. වැඩි අපරාධකාරයෙක් ඉඳදී ඊට වඩා ටිකක් අඩු අපරාධකාරයෙකුට අවස්ථාව ලබා දෙනවා. කාම විතක්කය ගොඩාක් නරක නිසා ගොඩාක් ලොකු අපරාධකාරයෙක් නිසා නෙක්ඛම් විතක්කය කියන ඊට ටිකක් අඩු අපරාධකාරයෙක් අපි රජ කරවනවා. අන්න ඒ වගේ අවස්ථාවක් තමයි මේකෙදි කරන්නේ. මේ අන්‍ය වූ කුසල විතක්කය. කුසල විතක්කයක් නැත ඒ කුසලයක් වුණාට මේකත් කුසල විතක්කයක්ම තමයි. අන්න ඒක දැනගෙන තියෙනවා නම් මේ පාවිච්චි කරන්නේ ඒ අවශ්‍යතාවය හැටියට විතරයි. කුසලයක් වුණත් ඒකත් කුසල විතක්කයක්. අපි මේ කරන්නේ විතක්ක එක්ක සටන් කරන එකනේ. ඒකට මේක දැනගෙන ඉන්න ඕන මෙන්න මේ අවශ්‍යතාවය සඳහා තමයි මේ මම නෙක්ඛම්ම විතක්කේ පාවිච්චි කරේ. එහෙම නැතුව මේ උදේ ඉඳලා හවස වෙනකම්ම නෙක්ඛම්ම විතක්කේ තියාගෙන ඉන්න නෙවෙයි. කාම විතක්කයක් ආපු වෙලාවට ඒකෙන් ගැලවීම සඳහා තමයි මේ නෙක්ඛම්ම විතක්කේ එහෙම නැත්නම් මේ අසුබය නරක පැත්ත හිතන්න ගත්තේ ඒකෙන් ගැලවීම සඳහා. ඒතර කාම විතක්කේ ඉවරුනොත් නෙක්ඛම්ම විතක්කේ පාවිච්චි කළා හැමදාම ආයසරයන් නෙක්ඛම්ම විතක්කේම පාවිච්චි කර කර මේක අසුබයි අසුබයි කියලා හිත හිත ඉන්න වෙනුවට ඊළාට නෙක්ඛම්ම විතක්කයක් එහෙම නැත්නම් අසුබය ගැන හිතන එකත් නවත්තන්න වෙනවා. ඔන්න ඕක නවත්තන අවස්ථාව ගොඩාක් දෙනකොට පැරලෙන්න ගන්නවා. මේක නරක එකක් එළියට දැම්මනේ මේ හොඳ එකේ. ඊළට නර හොඳ එක මගේ කරලා අල්ලගන්න. ඒ වෙනුවට හොඳ එකත් කවදාක හරි දවසක අයින් කරන්න ඕන. අවශ්‍යතාවය නැති වුණාට පස්සේ මේ හොඳ එකත් අයින් කරන්න වෙනවා. ඉතින් මේක තමයි ගොඩාක් දෙනකොට කරන්න අමාරු වැඩේ වෙලා තියෙන්නේ. ඒක නිසා තමයි මේ අර මුලදී කරන චතුරාර්යක භාවනාව කියනක ඉස්සරහට ඇවිල්ලා මේ අවශ්‍යතාවය වෙන ආනාපාන සතිය හරි මේ මොහොතේ ඉන්න එක යට ගිහිල්ලා චතුරාර්යක භාවනාව ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. හැමදාම උදේ ඉඳලා හවස වෙනකන් හැමදාම චතුරාර්යක භාවනාව විතරක් කර කර ඉන්න අය ඉන්නවනේ. අන්න ඒ වෙලාව තියෙන මේ චතුරාර්යක භාවනාව කියන්නේ මෙන්න මේ වගේ විතක්කයකින් ගැලවෙන්න, කාම විතක්ක, ව්‍යාපාද විතක්ක වලින් ගැලවීම සඳහා මේ අවශ්‍ය කරන දේවල් තවත් එක විතක්ක විදියක් විතරයි. අන්නේ තවත් එක විතක්ක විදිය මුලට දාගෙන අවශ්‍යතාවය සඳහා ප්‍රයෝජනෙ සලකලා පාවිච්චි නොකිරීම නිසා ඒව ඉදිරියට ඇවිල්ලා තියෙන අවශ්‍ය දේ යට ගිහිල්ලා තියෙනවා. චතුරාර්ය භාවනාව සිද්ධ කරන්නේ මේ ආනාපාන සතියේකට හරි මේ මොහොතේ යථාර්ථයේ තේරුම් ගැනීම සඳහා කරන භාවනාවකට සිද්ධ වෙන විතක්ක වලින් සිද්ධ වෙන නරක නපුර වළක්වා ගැනීම සඳහා කරන වෙන වෙනම තව ටැක්ටික් ටිකක් විතරයි. ඒ වෙනුවට ඒව ඉදිරියට දාගෙන හිටියොත් ඒකම හොඳම නරක පැත්තට හැරෙන්න පුළුවන්. ඔන්න ඔය විදිහට කාම විතක්කයක් ආපු වෙලාවේදී අපිට පුළුවන් ඒකේ අසුභය බලලා ඒකෙන් වෙන්වීම බලලා මේ කාම විතක්කේ දිය කළා හරින්. ඒ වගේම ව්‍යාපාද විතක්කයක් ආවොත් තරහක් ආපු වෙලාවට අපිට පුළුවන් ඒක මෛත්‍රී කරන්න. අපි හිතමු කෙනෙක් ගැන තරහක් ආවා කියලා. හරියංකයක් කර ඉන්නේදී ඔන්න කෙනෙක් මතක් වෙනවා මට ඊයේ මේ වෙලාවේ මෙන්න මේ කෙනා මෙහෙම වචනයක් කිව්වා. මේ වැඩේ මම කරගෙන යනකොට මෙන්න මෙයා කිව්වා මේක හොඳ නැහැ කියලා. ඔන්න මට අපහාස කරා. මට මෙන්න මේ වගේ දේවල් මෙයා කරලා තියෙනවා. මේ විදිහට මම කරගෙන යන වැඩවලට මෙයා බාධා කරලා තියෙන කියලා මතක් වෙනවනේ. කොහොම මතක් වෙච්ච වෙලාවකදී අපි ඒ ගැන හිතන්න ගත්තොත් ඔන්න ඊයේ විතරක් නෙවෙයි මෙයා මෙහෙමත් කලින් දවසකත් මෙහෙම කරලා තියෙනවා. ඊට ඉස්සෙල්ලත් මෙහෙම දේවල් කරලා තියෙනවා. මම දන්නේ නැතුවත් මේ දේවල් කළා පස්සේ මට ආරංචි වෙලා තියෙනවා. ඒ වගේම මෙයා හෙටත් මෙහෙම දේවල් කරන්න පුළුවන්. ඒ වගේ මට විතරක් නෙවෙයි මගේ යාළුවන්ට, නෑයන්ට, මං කරන අනිත් වැඩවලටත් මෙහෙම බාධා කරන්න පුළුවන්. ඉදිරියටත් කරන්න පුළුවන්. කොහොම හරි මෙයාගෙන් ගැලවෙන්නත් ඕන. මෙයා හැම නැත්නම් මෙයා ඉවත් කරන්න ඕන කියලා ඔන්න දිගට මේ එක චූටි දෙයින් පටන් ගන්න. පටන්ගත්තු දේ දිගට ඇදීගෙන යන ගතියක් තියෙනවා. අන්න ඒ වෙනුවට මේ ව්‍යාපාදයක් තරහක් ආපු බව මට දැනගත්ත ගමන් අපිට පුළුවන් ඒ කෙනාට මෛත්‍රී කරන්න. අන්න ඒ වෙනුවට කරන්නේ අර මේ තරහාති විතක්කය මගහරවලා මෛත්‍රී විතක්කයක් ඒ ඉස්සරහට දාගන්න. ඒකත් අර අපි කලින් කිව්වා වගේ ඒ අවශ්‍යතාවයේ හැටියට තමයි මේ දේ පාවිච්චි කරන්නේ. නැතුව මේ මෛත්‍රී කර ඉන්නම නෙවෙයි. අර තරහක් ආපු වෙලාවේදී ඒ තරහෙන් ගැලවීම සඳහා ඊට අඩු නරක තේන කෙනෙක් ඉස්සරහට දාගන්න අවශ්‍යතාවය හැටියට ඉස්සරහට දාලා ඔන්න එයා ඉදිරියට අරගෙන එයාට රජ කරවන. ඉතින් එයාත් කවදාක හරි බලු කරවන්න උවමනාවම හැමදාම රජ කරවලා තියාගන්නත් බෑ. එයාත් දවසක එළියට දාන්න ඕන. අන්න එළියට දානවා කියන එක දැනගෙන එයා ඉස්සරහට ගත්තොත් අපිට පුළුවන් එයාගෙන් ගැලවෙන්න. ඒ විදිහට අපිට පුළුවන් මේ මෙහෙම තරහක් ආවහම තරහ වෙනුවට ඒ කෙනාගෙත් හොඳ තියෙනවා. මෙයා මට මෙහෙම වැරදි කරාට කවදක හරි මෙයා කරපු එක වචනයකින් හරි මට උදව් කළා තියෙනවානේ. මොකක් හරි වෙන විදියකින් මෙයා තරහෙන් මට කරන්න දෙයක් ගියාට ඒක වෙන විදියකට කරකිලා ඇවිල්ලා ඒ සමහර වෙලාවට ඒකෙන් මට හොඳක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම මෙයා මට නරකක් කරපු නිසා ඒ නරක නිසා මම ඒක වෙන විදියකට පාවිච්චි කළා මගේ යහපත සඳහා ඒක හරවලා හදාගත්තු අවස්ථාවලුත් තියෙන්න පුළුවන්. ඒ උදාහරණයක් ගත්තොත් මේ බෝධිසත්ව කාලේ දේවදත්ත තමයි බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයන්ට පුළුවන් තරම් නරක නපුරු වැඩ කරේ. හැබැයි බුදුරජාණන් වහන්සේ නැත්තම් බෝධිසත්වය ඒ හැම නරක වැඩක්ම තමන්ගේ හොඳ පැත්තට හරව ගත්තනේ. අරයා ගහන හැම ගලක්ම එකතු කරගෙන තමන්ගේ ෆවුන්ඩේෂන් එක හදාගත්තා. ඒක එහෙම බැලුවාම බුදුරජාණන් වහන්සේට නැත්තම් බෝධිසත්වයන්ට මේ බුද්ධත්වයේ ලබන්න වැඩියම උදව් කරලා තියෙන දේවදත්ත. නැත්නම් අපි කියන විදිහට මේ වෙන අය කියන වගේ මේ යසෝදරා දේවී හරි වෙන කවුරු හරි පස්සෙන් උදව් කරා නෙවෙයි. අරයා තමයි නරක වැඩ කර කර බුදුරජාණන් වහන්සේගේ ස්ට්‍රෙන්ත් එක වැඩි කරගන්න වැඩියම උදව් කරලා තියෙන දේවදත්ත තමයි. ඒ යන්නේ මේ විදිහට සලකලා මේ වෙන කෙනෙක් නරකයි කියලා අපිට කරන්න දේ වුණත් අපිට හොඳ පැත්තට හරව ගන්න පුළුවන් කියලා අනේකනට මෛත්‍රී කරන්න පුළුවන්. හැම දෙයක් ගැනම අපිට හොඳ පැත්තෙන් සුභවාදීව හිතුව මේක ඒ කෙනා ගැන තියෙන ඒ දෙයක් ගැන තියෙන නරකය අපේ තියෙන තරහ නැත්තනම් නැති කර ගන්න පුළුවන්. ඒ වගේම මෙහෙම සංසාරය බැලුවහම සංසාරයේ දීර්ඝ සංසාරයක් ගත්තොත් ඒකේ කවදාකවත් මට අම්මා නොවිච්ච තාත්තා නොවිච්ච නැත්තම් මම මැරෙන වෙලාවක මරණයෙන් ගලවන්න උදව් නොවිච්ච කිසිම සත්‍යයක් මේ ලෝකේ නැහැ. අපිට මේ දවස්වල මේ ජීවිතයේදී ඕනතරම් වෛරක්කාරකම් නපුරුකම් කරන්න ඇති. උනාට එයා සංසාරයේ අතීතයේ සලකලා බැලුවොත් මම මැරෙන්න යන වෙලාවේදී එයා මාව බේරගත්තු වාර්ගාන අනන්තය කියලා කියන්න පුළුවන්. දැන් මේ විදිහට සලකලා අපිට තරහ විතක්කයක් විපාදයක් ආවහම ආපු ද්වේෂයක් ආපු වෙලාවකදී අපිට මෙන්න මේ වගේ සලකලා අපිට මෛත්‍රී කරන්න පුළුවන්. ඒ මෛත්‍රියත් අපි නරක විදිහට අර හැමදාම මෛත්‍රී කරන්න ඕනේ කියලා ඒකත් අල්ලගත්තොත් මොකද වෙන්නේ? අන්න ඒකත් තව නරක පැත්තටම හැරෙනවා. අන්න ඒකත් අවශ්‍යතාවයේ සලකලා තමයි කරන්නේ. ඒ වගේම මෙහෙම මෛත්‍රී කරනවා කියලා හැමදාම කරන්න ගන්න ආයත වෙන්නේ දන්නම නැතුව ඒ මෛත්‍රී කරන දේ හරි කෙනා හරි වෙනුවෙන් ඊළාට කාමයක් ඇති වෙනවා. විශේෂයෙන්ම පිරිමි කෙනෙක් ගෑනු කෙනෙකුට මෛත්‍රී කරන්න ගත්තොත් එහෙම නැත්නම් ගෑනු කෙනෙක් පිරිමි කෙනෙකුට මෛත්‍රී කරන්න ගත්තොත් දන්නේම නැතුව වෙන බැඳීමක් ඇති වෙන්න පුළුවන්. ඒක නිසා මෛත්‍රී කරනකොට අවශ්‍යතාවය සලකලා ප්‍රයෝජනේ සලකලා මෙන්න මේ වෙලාවේ ආපු ද්වේෂය වළක්වා ගැනීම සඳහායි මේ මෛත්‍රී කරන්න කියලා ද්වේෂය නවත්වා ගැනීමට මේ දේ කරා නම් ඊට පස්සේ අවශ්‍යතාවය ඉවරුණාට පස්සේ අපිට ආයෙත් කරගෙන යන සක්මන හරි පරයන්කේ හරි හුස්ම දිහා බැලීම හරි ඔය මොකක් හරි එකක් ඊළඟට අවශ්‍යතාවය ඉවරුණාට පස්සේ මේ අවශ්‍ය ට්‍රැක් එකට ගිහිල්ලා වැඩේ කරගන්න පුළුවන්. ඒ උදාහරණයක් විදිහට ගත්තත් මේකම කියන්න පුළුවන්. කෙනෙක් දුර ගමනක් යනකොට එයාගේ ළඟ තියෙන ගමන් මල්ලේ තියෙන අවශ්‍ය ටූල් තියෙන. ඒ වෙලාවේ උමනා වුණොත් පාවිච්චි කරන්න රේන් කෝට් එකක් වගේ දේ. එහෙම නැත්නම් අතරමඟදී මහන්සි වුණොත් කන්න මොන හරි දෙයක් වතුර බෝතලයක් ඔය වගේ දේවල් තියෙනවනේ. ඉතින් හැමතිස්සෙම රේන් කෝට් එක තිබුණ පළියට හැමතිස්සෙම ගිනි අවුවෙත් ඒක දාගෙන යන්න ඕනේ නැහැ. වැස්සක් වැස්සොත් විතරක් රේන් කෝට් එක දාගෙන වැහැලා පෑවුවට පස්සේ ඒක ගලවලා තියලා අකුලගෙන යනවා. ඊළාට කන දෙයක් තිබුණ පළියටම හැමතිස්සෙම නැවතිලා ගලක් උඩ වාඩි වෙලා ඒක කක කක ඉඳලා හරියන්නේ නැහැ. බඩගින්න දැනෙච්ච වෙලාවට අනේ නැවතිලා ඒක කහලා ආයෙත් ඒක ඉවරනාට පස්සේ ආයෙත් ගමන යන්නයි තියෙන්නේ. වතුර දීපහ ආපු වෙලාවක නැවතිලා වතුර ටිකක් බීලා ඊට පස්සේ ගමන යනවා. මේ ගමන යෑම තමයි ප්‍රධානම දේ. ඒ වෙලාවේ අවශ්‍යතාවය සලකලා අර ගමන් මල්ලේ තියෙන ටූල් එකක් අරගෙන ඒක පාවිච්චි කරලා අවශ්‍යතාවය ඉවරනාට පස්සේ ඒක අතහැරලා දානවා. ඉතින් මෙන්න මේ විදිහට විතක්ක වුණත් කාම විතක්කයක් එහෙම නැත්නම් තරහක් ආපු වෙලාවකට ආසාවක් ඇති වෙච්ච වෙලාවකදී අන්නේ මේ වෙලාවේ මගේ හිතේ මෙහෙම ආසාවක් තරහක් ඇති වුණා කියලා දැනගෙන ඒකට ප්‍රතිවිරුද්ධ විතර්කයක් ඉස්සරහට අරගෙන ඒක අවශ්‍යතාවය මත ප්‍රයෝජනයට අරගෙන වැඩේ ඉවරනාට පස්සේ ආයෙත් ඒක විසිකලා දානවා. මේක තමයි ගොඩාක් අයට කරන්න අමාරු වැඩේ. ඒ වගේම අනිත් දේ තමයි දැන් මේ වෙලාවේ මට කාම විතක්කයක් ඇවිල්ලා තියෙනවා කියලා අඳුරගන්න එකත් ලොකු ප්‍රධානම දේ තියෙනවා. ඉතින් මේකත් සිහියම තියෙන තවත් එක අවශ්‍යතාවයක්. ඉතින් මේක එකපාරටම අපිට ඇති වෙන්නෙත් නෑ. ගොඩක් වෙලාවට වෙන්නේ මෙහෙම කාම විතක් හරි තරහක් හරි ඇවිල්ලා ඒකත් එක කක කක යන එක තමයි ගොඩක් වෙලාවට වෙන්නේ. ඊට පස්සේ ඒකෙන් ගැලවෙන්න හම්බ වෙන්නේ ගොඩක් වෙලා ගියාට පස්සේ ඔන්න සමහරවිට විනාඩි ගාණක් පැය ගාණක් ගියාට පස්සෙත් වෙන්න පුළුවන්. ඉතින් මේක ටික කාලයක් පුරුදු කරනකොට තමයි මෙහෙම ආසාවක් තරහක් එනකොටම අඳුරගන්න පුළුවන් වෙන්නේ. මේක කාලයක් පුරුදු වෙච්ච කෙනෙකුට දැන් මේ එලාදිත් අපිට සතිය කියන එක ප්‍රධාන අවශ්‍යතාවයක් වෙනවා. මේ මගේ හිතේ ආසාවක්ද තරහක්ද මේ වෙලාව ඇති උනේ කියලා අඳුරගන්න සිහියෙම තමයි ඒක පෙන්වලා දෙන්නේ. ඒ සිහියෙත් අවශ්‍යතාවයක් අපිට ඉන්නේ. ඉතින් මෙන්න මේ විදිහට පළවෙනි සටන් ක්‍රමයේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ වෙනුවට ඊට ප්‍රතිවිරුද්ධ දෙයක් ප්‍රතිවිරුද්ධ විතර්කයක්ම ඉදිරිපත් කළා ඒකෙන් ගැලවෙන්නේ. ඊළඟ දෙවෙනි සටන් ක්‍රමයේ විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ විතර්කයන් එක ගියොත් ඒකෙන් වෙන දෝෂය මොකද්ද කියලා. අපි උදාහරණයක් විදිහට කාම විතක්කයක්ම ගන්න. කාම විතක්කයක් එක්ක අපි කකා කකා ගියොත් එහෙම නැත්නම් ඒක යනම ප්‍රපංච කර කර ගියොත් ගියාට පස්සේ මොකක්ද වෙන්නේ? මම මේක ඉඳගෙන ඔක්කොම නිවාඩු දාලා ඔක්කොම වෙලාවක් හොයාගෙන කරගෙන යන්න ගත්ත භාවනාව වෙනුවට වෙන මොකක් හරි ගන්නවා. ඒ වගේම දන්නේම නැතුව මගේ හිතේ ආසාව ටික ටික වර්ධනය වෙනවා. එහෙනම් නැත්තම් ද්වේෂය විතක් ද්වේෂයක් ආවා කියමු. ද්වේෂය ගැන අපි හොඳට සලකලා බැලුවොත් මේකට පොර දාන්න ඒකෙන් නරකක්ම එනෙන්නේ අන්තිමට ලොකු යුද්ධයකින් ඉවර වෙන්න පුළුවන්. පොඩි තරහකින් පටන් ගත්ත එක ලොකු යුද්ධයකින් ඉවර වෙන්න පුළුවන් නිසා මේ ද්වේෂය තවදුරටත් පවත්වාගෙන ගියොත් එහෙනම් නැත්තම් මේ කාමය තවදුරටත් පවත්වාගෙන ගියොත් ඒකෙන් ඇති වෙන විපාක එහෙම නැත්නම් මෙන්න මේකේ අග කෙලවර බලනවා කියන එක තමයි මෙතෙන්දි කියන්නේ. මෙහෙම කාම ආසාවක් හරි තරහක් හරි ආවහම ඒ දේ එක දිගට පවත්වාගෙන ගියොත් ඒකෙන් වෙන විපාකය සලකලා විපාක මොන වගේ නරක දෙයක්ද කියලා සලකලා ඔන්න ඒකෙන් ගැලවෙනවා. ඉතින් මේකත් අනිත් පැත්තට සැලකුවොත් තවත් එක විතර්ක වර්ගයක් තමයි. මොකද මේ විතර්කයේ තියෙන නරක ගැන සිහි කරනවා කියන්නේ මේ විතර්කයේ එක දිගට පවත්වාගෙන යෑමෙන් වන අසුභය ගැන සිහි කරනවා, නරක ගැන සිහි කරනවා කියන්නේම ඒකත් තවත් එක විතර්කයක්නේ. අනේ ඒකත් තව විදිහට අපිට සලකන්න පුළුවන්. මේ විතර්කයක් ආවට පස්සේ විතර්කයේ අග කෙලවර ගැන මේ විතර්කයේ මේ වේද විදිහට දිගටම පවත්වාගෙන ගියොත් මේකෙන් වෙන නපුර ගැන සලකලා සලකුවාට පස්සේ ඒ ගැන හිතුවට පස්සේ අන්න ඒකෙන් ගැලවෙන්න පුළුවන්. ඕක තමයි දෙවන සටන් ක්‍රමයේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඊළඟට තව එකක් පුළුවන්. තුන්වෙනි සටන් ක්‍රමයේ විදිහට මේ විතර්කයේ අඳුරගත්තු ගමන් අපිට ඒක ඇත්ත ලොකුවට ඉදිරියට ගිහිල්ලා නැත්තම් ඒ වෙලාවේදී අපිට පුළුවන් මේ දේ සිහි නොකර ඉන්න. අපි උදාහරණයක් විදිහට ගත්තොත් මොකක් හරි තරහක් ආවගේ මගේ හිතේ තරහක් ආවා කියලා අඳුරගෙන තරහ නොගෙන ඉන්න පුළුවන් නම් අන්න ඒ එතකොට අර ඉස්සෙල්ල වගේ වෙන විතර්කයකින් රිප්ලේස් කරන්න යන්නෙත් නෑ. ඒ වගේම මේකේ තියෙන නරක අපුරු පැත්ත හිතන්නෙත් නෑ. කොහොම හරි තරහ එන එක නවත්ත ගන්න. මේකට අපිට සාමාන්‍ය ජීවිතයේ උදාහරණයක් විදිහට ගත්තොත් අපේ ගෙදරකට බල්ලෙක් ආවා කියමු දඩාවතේ යන. දැන් ඒ බල්ලට අපි කන්න ටිකක් දෙයිලා ඌව අතගාලා උට පොඩ්ඩක් ඌව පිළිගත්තොත් ඌ ඊළඟ දවසෙත් එනවනේ. ඒ වෙනකොට මේ බල්ලා අපි ගණන් ගන්න නැති වෙන්නේ. ඒ ඌට ගහන්න යන්නෙත් නැහැ, එලවන්න යන්නෙත් නැහැ, ඌව ගණන් ගන්නෑ. ගණන් ගන්න නැතුව ඊටිහාම ඌ ඊළඟ දවසේ සමහර විට එයි, ඊළඟ දවසෙත් එයි. හැබැයි ඊළඟ දවසෙත් අපි ගණන් ගන්න නැත්තම් දවස් දෙකක් ඇවිල්ලා එයා දන්නේම නැතුව නැවිත් ඉන්න. මොකද අපි ආ පෝෂණය කරන්න යන්නේ. එයාට මේ ආවා කියලා එයාට ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. අන්න ඒ වගේ මෙහෙම විතර්කයක් ආපු වෙලාවදී අපිට පුළුවන් නම් මේ විතර්කයේ අඳුරගෙන ඒක පෝෂණය කරන්නේ නැතුව ඒකට අවශ්‍ය පසුබිම සලකස් කරන්නේ නැතුව හිටියාම එන්න දන්නේම නැතුව එයා අයින් වෙලා යන්න පුළුවන්. මොකද මේ හැම කිසිම නිත්‍යයි කියලා කිසිම දෙයක් නැහැ මේ ලෝකේ. විතර්කයක් වුණත් අනිත්‍යයි. එයා ආවත් යනවාමයි. අපි තමයි ඒ ආපු එකට වැඩි වටිනාකමක් දීලා එයා රඳව ගන්න. ඒ වෙනුවට එයා අයින් එයාට ලොකු වටිනාකමක් නොදුන්නොත් දන්නේම නැතුව එයා යනවා. ඉතින් මේක තමයි තුන්වෙනි සටන් ක්‍රමයේ විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන්නේ. විතර්කයක් ආවහම එයා ගණන් නැගෙන ඉන්න. ඒ වගේම තව සටන් ක්‍රමයක් විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා. මේ විතර්කයක් ආවහම මේ විතර්කය පටන් ගත්තේ කොහොමද කියලා මුල හොයාගන්න යන්නේ. මෙන්න මේකත් පොඩක් අදගත් වෙන අවස්ථාවක් වෙනවා. මේ විතර්කයක් ආවේ කොහොමද කියන එක මුල හොයාගෙන ඉන්න. ඇත්තන අපි කියමු උදාහරණයක් විදිහට මොකක් හරි එකක් මතක් වුණා කියන්නේ. ඉන්නකොට පරයන්කයක් කර කර ඉන්නකොට ඔන්න මතක් වුණා, gedara මතක් වුණා. දැන් gedara මතක් වුණා කියන්නේ ඒක ඇත්තද? මේ විත නිකම්ම මේ හිතට මතක් වෙච්ච තව එක සිතුවිල්ලක් විතරයිනේ. මේ වෙලාවේ මම මේ වෙලාවේ gedara කියලා මතක් කරාට ඇත්තටම මේ මොහොතේ gedara කියන එකක් නැත්තටම නැති වෙන්න පුළුවන්. ඒක භූමිකම්පාවක් හරි මොකක් හරි ලොකු විනාශයක් වෙලා මේ මොහොතේ මම gedara කියලා මතක් කරන වෙලාවෙදි මේකේ දැන් නැති වෙන නැති දෙයක් වෙන්න පුළුවන්. මම මේ මතක් කරන්නේ කලින් තිබුණ මතකයක් විතරයි. කලින් දැනගත්තු දෙයක් විතරයි මේ මොහොතේ මතක් කරන්නේ. ඒත් මේ තියෙන දෙයකට ඇත්තකටද මම විතර්ක කරගෙන යන්නේ? සම්පූර්ණ බොරුවකට. එහෙම නැත්නම් අපි කියමු උදාහරණයක් විදිහට පරයන්කයක් කර කර ඉන්නකොට ඈත සින්දුවක සද්දයක් ඇහුණා කියලා. මේ ඇහෙන සින්දුවක්ද? ඇත්තටම මේ කනට කම්බරයට වැදිච්ච ශබ්ද තරංග කීපයක් තමයි අපි සින්දුවක් විදිහට හරවගන්නේ. කනට වදින ශබ්ද තරංග ටිකක් විතරයි. ඒ වැදිච්ච ශබ්ද තරංග එකතු කරලා සින්දුවක් හදාගන්නේ මගේ හිතෙන්. හිතේ හදාගත්ත සින්දුව තමයි මේ රස විඳින්නේ. දැන් මේක නොදන්න කෙනෙකුට සින්දුවක් කියන්නේ එකම සින්දුව දෙන්නේ දෙවිදියකට රස විඳින්න පුළුවන්. කෙනෙක් කැමති එකක් තව කෙනෙකුට අකමැති වෙන්න පුළුවන්. එතකොට මේ මගේ හිතෙන්ම හදාගත්තු සින්දුවක් තමයි මම මේ රස විඳින්නේ. මමම කිතිකවාගෙන මම hina වෙන වැඩක් නේ මේ කරන්නේ. එතන මේ විතර්කයක් ගැන වුණත් හැම ඕනම විතර්කයක් ගත්තාම ඒ තමන් විසින්ම හදාගත්තු දෙයක් විතරයි මේක. ඉතින් මේක සද්දයක් ගත්තත්, සිතුවිල්ලක් ගත්තත්, එහෙම නැත්නම් ඇහැට පේන රූපයක් ගත්තත් සලකලා බලුවොත් ඇහැට ඇවිල්ලා රූප වදින්නේ නැහැ. ඇහැට ඇවිල්ලා වර්ණ රටාව විතරයි වදින්නේ. ඒ වැඩිච්ච වර්ණ රටාව හරහා මම තමයි රූපයක් හදාගන්නේ. හදාගත්ත එක ලස්සනයි, කැතයි, හොඳයි නරක. ඔන්නෝ ඊට පස්සේ ඒ කුඩ ඉඳගෙන තමයි ඒ කුඩ හදාගත්ත විතර්කය උඩ ඉඳගෙන ඔන්න මමම ප්‍රපංච කරනවා. ඒතර මේ හැම විතර්කයක්ම හැම එකක්ම බොරුවකින් පටන් ගත්ත දෙයක්. මේ බොරුව උඩ ඉඳගෙන තමයි මම හැම දෙයක්ම කරන්නේ. ඒතර මේ විතර්ක කරගෙන යන්නේ, මේ ප්‍රපංච කරගෙන යන්න බොරුවක් කියලා මේකේ මුල දන්නෝ නම් ඒ මුල දන්න කෙනා ඊට හා තව බොරු උඩ තව බොරු කරගෙන යන්නේ නැහැ. ඒ වෙනුවට එතනින් මේකේ මුල බොරුවක් කියලා දන්නෝ නම් ඒකට තව දඟලලා වැඩක් නැහැ. එතනින් විතර්ක කරන එක නවතිනවා. දැන් මේ විදිහට මේකේ විතර්කවල මුල අඳුරගත්තු කෙනෙකුට තව දුරටත් විතර්ක කරගෙන යෑමේ අවශ්‍යතාවයක් දැනෙන්නේ නැහැ. ඒ වෙනුවට නැවතත් ඔන්න බල බල හික හුස්ම හරි වම දකුණ හරි ඔන්න ඒක දිහා බලන්න පුළුවන්. එතකොට මෙන්න මේක වම දකුණ දිහා බැලුවා නම් මේ යටේ පතුලට දැනෙන දැනීමක්. මේක මටම මේ වෙලාවෙම දැනෙන දැනීමක්. ඒ වගේ වෙනුවට මේක නිකන් බොරුවක් උඩ කලින් හදාගත්තු බොරුවක් උඩ දඟලන වෙනුවට මෙන්න මේ වෙලාවේ දැනෙන දැනීමක් උඩ මේක මටමයි දැනුනේ කියලා හරියට මේක හරියට ප්‍රත්‍යක්ෂ දෙයක්නේ. ඒක උඩ ඉන්නක හරි කියලා තමන්ටම තේරෙනවා. එතකොට අර විදියට විතර්ක කරගෙන අනේක නවත්තලා ඒකේ මුල අඳුරගෙන මේක බොරුවක් බව අඳුරගෙන ඒකෙන් ගැලවෙන්නත් පුළුවන්. ඉතින් මේ සටන් ක්‍රම හතරම කරගන්න බැරි නම් බුදුරජාණන් වහන්සේ කියන්නේ කොහොම හරි මේ නැට්ට විකාගෙන හරි කොහොම හරි මේක අමාරුවෙන් හරි කොහොම හරි මේ වෙලාවේ සිහිය විහිදුවාගෙන ඉන්න කියන එක තමයි කියන්නේ. පස්වෙනි සටන් ක්‍රමයේ විදිහට පෙන්නන්නේ මෙහෙම විශේෂයෙන් අරකම කරන්න ඕන වෙන විතර්කයකින් රිප්ලේස් කරන්න ඕන එහෙම නැත්නම් මේ විතර්කවල දෝෂයේ නරක සිහි කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේක නොකර ඉන්නත් පුළුවන්. එහෙම නැත්නම් විතර්කේ වල මුල හොයලා ඒක ගැන බලන්නත් පුළුවන්. මේ මොකක් මොන විදියකින් හරි මේක ගොඩ දා ගන්න බැරි නම් කොහොම හරි ඉතින් මේක කාගෙන මේක නවත්ත ගන්න එක තමයි කොහොම හරි තියෙන්නේ. එහෙම නැත්නම් විතර්ක වලට පෝෂණය කරගෙන ගියොත් මේකෙන් තව තව නරකක් වෙන එකම විතරයි වෙන්නේ. ඒ වෙනුවට බුදුරජාණන් වහන්සේ පස්වෙනි සටන් ක්‍රමයේ විදිහට පෙන්නන්නේ කොහොම හරි විතර්ක දිහා බලාගෙනම ඒ මොහොතේ මේක දිහා බලාගෙනම මේකෙන් ගැලවෙන්නම මේකේ නරකම තේරුම් ගන්න. එතකොට මේ විතර්ක දිහා බලාගෙන ඉන්නවා කියන්නෙම ඒකේ නරකම තමයි අපිට පේන්නේ. අන්න ඒකයි විශේෂත්වයේ තියෙන්නේ. ඕනම දෙයක් මේ ලෝකේ තියෙන ඕනම දෙයක් දිහා හොඳට බලාගෙන හිටියොත් ඒකේ හොඳක් දකින්න හම්බ වෙන්නේ නැහැ. අපි හොඳයි කියලා බලන මේ හුස්ම දිහා වුණත් ඒ විදිහටම බලාගෙන හිටියොත් ඒකේ නරකම තමයි ඇත්තටම පේන්න ගන්න. මමයා කියන මේ මම ගැන හොඳට සලකලාගෙන ඉන්න මමයා ගැන තේරුම් ගන්න මගේ නරකම තමයි පේන්න ගන්න, මගේ මෝඩකම තමයි පේන්න ගන්න. ඉතින් ඒ විදිහම තමයි විතර්ක දිහා වුණත් අපි හොඳටම ඒකම දිහා බලාගෙන ඉන්න විතර්කේ තියෙන නරකමයි අපිට පේන්න ගන්න. ඉතින් ඒ වෙනුවට කොහොම හරි අර උඩුතල්ලේ යටතල්ලේ තද කරගෙන දිව විකාගෙන හරි මේක විතර්ක දිහාම බලාගෙන හිටියොත් ඒ හරහාම අපිට මේ විතර්කයේ තියෙන ආදීනව නරක තේරුම් ගන්න පුළුවන්. ඉතින් මේකම අපිට කියන්න පුළුවන් හොඳට සිහිය දියුණු වෙච්ච කෙනෙකුට විතර්ක ආවා කියලා ඒක නවත්ත ගන්න කියලා මහන්සි වෙන්න ඕනාවක් නැහැ. විතර්ක දිහාම බලාගෙන හිටියොත් ඒ හරහා විතර්කයේ නරක පැත්තමයි අන්තිමට තේරෙන්නේ. ඕක තමයි පස්වෙනි සටන් ක්‍රමයේ විදිහට බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නලා දෙන්නේ. ඉතින් අපි මෙන්න මෙහෙම බැලුවා සටන් ක්‍රම පහක් අපි අඳුරගත්තනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන. හැබැයි මෙන්න මේ විතර්ක ගැන අපි සලකලා මෙච්චර වෙලා කතා කරේ ගොඩාක් මේ රළු මට්ටමේ තියෙන. එහෙම නැත්නම් අපිට ඕනම කෙනෙකුට අඳුරගන්න පුළුවන් මට්ටමේ විතර්ක තමයි අපි මෙච්චර වෙලා කතා කරේ. නැත්නම් මේ අපි සාමාන්‍ය විදිහට කියනවනම් දැඩි ආශාවක්, දැඩි තරහක් ආව වෙලාවලදී මෙහෙම දේවල් පාවිච්චි කරන්න පුළුවන් කියලා නෙකන. ඉතින් ඒ වෙනුවට මෙන්න මේ දැඩි ආශාවල්, දැඩි තරහවල් එන අවස්ථාවේ ඉඳලා අපි මේවා කොහොම හරි පාලනය කරගත්තා කියව මේ සටන් ක්‍රම පහ පාවිච්චි කළා. හැබැයි මේ සතුරාත් අපිට හැමදාම එකම විදියට ඉන්නේත් නැහැ. සතුරා මුලින් එන හොඳ රළු විදියට, නපුරු විදියට එනවා. හැබැයි අපි මේ සතුරාව පාලනය කරන්න යනකොට, සතුරාත් එක්ක සටන් කරන්න යනකොට සතුරාත් මේ නිකම්ම බලාගෙන ඉන්නේ නැහැ. අපි කිව්වේ මුලින්ම මේ කල්ප කාලාන්තරයක් මේ හොඳට එක්ස්පීරියන්ස් තියෙන සතුරෙක් කියලා අපිට ඉන්නේ. ඒ සතුරත් මේ ගැන හොඳටම දන්න කෙනෙක්. අපි යුද්ධ කරන්නේ කොහොමද කියලා හොඳටම දන්න කෙනෙක්. අපි මේ විදිහට අධික තරහවල්, අධික ආශාවල් තියෙන ඒවත් එක්ක විතර්කත් එක්ක සටන් කරගෙන ගිහිල්ලා ඒවත් එක්ක ජය ගන්නකොට
සතුරා වෙස් පෙරලෙනවා. වෙස් පෙරලිලා එයා අපිට මේ හොඳ පැත්තට මෙන්න හොඳ විතර්ක ඉදිරිපත් කරනවා. අන්න ඒක තමයි ඊළඟ අවස්ථාවේදී මේක හරි දරුණු විදිහට එන්න පුළුවන්. ඒ වෙලාවේදී අපි දන්නේම නැතුව අහුවෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට සතුරා දන්නේම නැතුව සූක්ෂම විතර්ක විදිහට, සූක්ෂම ක්ලේශ විදිහට මේ ලොකු විතර්ක නැතුව ඊට වඩා මේ සරලමත් මේ සිවුම් මට්ටමේ විතර්ක අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. මෙන්න මේ විතර්ක එක සටන් කරන එක ඊට වඩා ටිකක් ගොඩාක් අමාරු වෙන්න පුළුවන්. මොකද අපි දන්නේම නැතුව අහුවෙනවා. මොනවද මේ සූක්ෂම විතර්ක කියලා සැලකලා බැලුවොත් අපිට එන්න පුළුවන් මේ අර නපුරු නරක විතර්ක වලින් ගැලවිගෙන ගැලවිගෙන යද්දී ඥාති විතර්ක කියලා එකක් එන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙම භාවනාවක් කරගෙන යනකොට හොඳට මේ හොඳට මට භාවනාව හරි ගිහිල්ලා තියෙනවා. ඒ අතරෙදි මතක් වෙන මගේ නෑයන්ටත් මේක දුන්නත් මගේ අම්මට තාත්තටත් මේ භාවනාව මේ හොඳ දෙයක්නේ. මම හොඳට මේ භාවනා කළා හොඳට ප්‍රතිඵලත් ලැබිලා තියෙනවා. වෙනදට වඩා මට හොඳට මගේ හිතේම calm down බව මට හොඳටම තේරෙනවා. ඉතින් මේ හොඳ දේ මම මගේ නෑයන්ට දෙන්න කොච්චර හොඳයිද නේද? මගේ යාළුවන්ට දුන්නොත් මේක කොච්චර හොඳයිද? නැත්නම් මගේ අම්මට තාත්තට මෙහෙම දන්න අයට ගෙදර ආයට ඉස්කෝලේ ආයට ඔහම දෙන එක කොච්චර හොඳයි කියලාද කියලා ඥාති විතක්ක තියෙන්න පුළුවන්. ඒතර මේ කරගෙන යන භාවනාව නෙවෙයි අන්තිමම සිද්ධ වෙන්නේ. භාවනාවෙන් පටන් ගත්තට ටික වෙලාවක් යනකොට අනේ ඥාති විතක්ක ඇවිල්ලා ආරේ අට කොහොමද දෙන්නේ? ආට Zoom එක link එක දෙන්න ඕන. අනිත් එක්කෙනාට අපි මෙහෙම කරන්න ඕන. අපි ප්‍රෝග්‍රෑම් එකක් ඕගනයිස් කරන්න ඕන. මගේ යාළුවන්ට ඔක්කොටම කතා කරන්න ඕන කියලා ඔන්න පටන් ගන්න මේ හුස්ම දිහා බලන් ඉන්නේ. ඒ වෙනුවට මොකද මේ ඥාති විතක්ක කර කර තමයි අන්තිමට ඉඳලා තියෙන්නේ. ඉතින් මේකත් මේ ඥාති විතක්කය කියන්නේ තවත් එක විතර්කයක්. ඉතින් ඒක හරහා ටික ටික ඉස්සරහට ගිහිලා දන්නේම නැතේ ඒක ප්‍රපංච බවට පත් වෙනවා. ඉතින් අර වගේ ලොකු කාම විතර්කයක් ව්‍යාපාද විතක්කයක් නෙවෙයි මෙතෙන්දී ඇවිල්ලා තියෙන්නේ. මේ හොඳ දෙයක්නේ. මේ හොඳ භාවනා කරන්න මේ මිනිස්සුන්ට හොඳ දෙයක් දෙන්න කියලා අන්තිමටම තමන්ගේ වැඩේ වෙනුවට මේ විතර්ක කර කර ඉඳලා තියෙන්නේ. දොන්න සතුරාගේ තියෙන තව වෙස් පෙරලීමක් මේක. ඒ වගේම ජනපද විතක්ක කියන තව දෙයක් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේකත් මේ රටේ මිනිස්සු වැරදි වැඩ කරනවා. මෙහෙම සතිය ඉදිරිපත් කළා සතියෙන් අපිට මේක ප්‍රයෝජනට ගන්න පුළුවන්. මේ රටේ දැන් තියෙන තත්ත්වෙන් අපිට ගොඩ යන්න පුළුවන්. මෙන්න මෙහෙම කියලා මේ භාවනා කරන වෙනුවට ජනපද විතක්කයක් ඇති වෙන්න පුළුවන්. ඒකත් හොඳ වැඩක් නෙමෙයි. අනුන්ට සතිය දෙනවා කියන එකත් හොඳ වැඩක් තමයි. උනාට අපි ඒ වෙලාවේ කළ යුතු දේ නෙවෙයි ඒ වෙලාවේ කරන්නේ. මේක වෙන වෙලාවකදී පරයන්කයක නැති වෙලාවකදී මේ වගේ දේවල් ඕගනයිස් කරා කියලා ප්‍රශ්නයක් නෙවෙයි මේ කියන්නේ. ඒ වෙලාවේදී පරයන්කයක ඉන්නකොට සක්මනක ඉන්නකොට ඒ වෙලාවේ කළ යුතු දේ කරන්න ඕනේ. ඒ වෙලාවේදී වෙන කුණහරුප කරලා හරියන්නේ නැහැ. ඒ වෙලාවේදී වෙන දේවල් මේ ඥාති විතක් වුණා ජනපද විතක් වුණා මොනවා වුණත් ඒ වෙලාවට අවශ්‍ය දේ නෙවෙයිනේ. මේ වෙනුවට මේ අනුන්ට දෙන්න මේ ජනපදේ රටේ ලෝකෙ හදන්න ඔන්න ඒ වගේ නරක ඒකත් තව එක විතර්කයක් විදිහට අපිට දෙන්න පුළුවන්. මේවා ගොඩාක් සියුම් විතර්ක නිසා අපි හිතන්නේත් නැහැ මෙහෙම දේවල්ට අපි අහුවෙනවා කියලා දන්නේත් නැති වෙනවා. ඊළඟට තව විතර්කයක් එනවා අමර විතර්ක කියලා. ඉතින් මෙන්න මෙහෙම භාවනාවක් කරනවා මම මෙහෙම හොඳ ප්‍රතිපදාවක් කරන්නේ දැන් අනිත් අය නම් මෙහෙම කරන්නේ මම තමයි මෙහෙම කරන්නේ කියලා මම වැඩි දීර්ඝ කාලයක් මෙහෙ දීර්ඝායස ලබන්න පුළුවන් මේ කරන වැඩේ. දෙවවත් කියනෝනේ ඔය සයන්ටිෆිකලි හොයාගෙන තියෙන භාවනා කරන අයගේ වයස යනවා අඩු වෙනවා කියලා. දැන් ඔය වගේ දේවලුත් එක දන්නේම නැතුව මේ මගේ දීර්ඝායස වෙන්න පුළුවන් මැරෙන එක කල් දාන්න පුළුවන් ඔන්න ඔය වගේ ඊළාට මේ ලෙඩ රෝග වලින් ගැලවෙන්න පුළුවන් මෙන්න මෙහෙම මේ කරගෙන යන භාවනාවෙන් ලැබිච්ච ප්‍රතිඵලම තමයි සමහර වෙලාවට ඒව ගැන විතර්ක කර කර මේ හොඳ දේවල් ගැනම විතර්ක කර කර ඉඳලා ඊළාට එතනින් ඉස්සරහට යන්න නැතුව දන්නේම නැතුව එතනින් පස්සට යන්න නැතුව. මෙන්න මේවා සූක්ෂම විතර්ක. ඊළාට තව එකක් තියෙන පරානුකම්පා ප්‍රාප්ති සංයුක්ත විතර්ක කියලා. මෙන්න මේක අනිත්‍යයට අනුකම්පාව ඇති වෙන විතර්ක. ඉතින් මේකත් අර කලින් කිව්වා වගේ ඥාති විතක්ක ජනපද විතක්ක වගේම තමයි අනිත්‍යයට උදව් කරන්නේ. මේ දන්න දේ අනිත්‍යයට දෙන්න ඕනේ කියලා මේකත් සූක්ෂම විතර්කයක්. සූක්ෂම සතුරා වෙන සතුරා තව පැත්තකින් අපිට මේ කෙලින් ඇවිල්ලා සටන් කරන වෙනුවට වටෙන් ඇවිල්ලා ගහන්නේ මේ වෙලාවේදී සතුරා. ඒ වගේ අනුන්ට උදව් කරන්න ඕන මෙහෙම තමයි කරන්න ඕනේ කියලා අන්න ඒ විදිහට තව පැත්තකින් අන්න මේ විතර්ක කර කර ඉන්නේ. ඒ වෙලාවේදීත් මේ කරගෙන යන්න ඕන භාවනාව නෙවෙයි කරන්න වෙන මොකක් හරි එකක්.
ඒ වගේම තවත් එක මේ සූක්ෂම විතර්කයක් තියෙනවා, ලාභ සත්කාර ප්‍රීති ප්‍රශංසා සංයුක්ත විතර්කයක් කියලා. අන්න මෙහෙම මම මේ වගේ භාවනාවක් කරගෙන යනවා, මම තමයි මෙහෙම කරන්නේ කියලා. අන්න තමන්ට ලැබෙන ලාභ සත්කාර, මේ භාවනාව කරන්න ඉස්සෙල්ලා මට මිනිස්සු මෙහෙම ගරු කරේ නැහැ, දැන් මේ භාවනාවක් කරන කෙනෙක් නිසා තමයි මට මෙහෙම ගරු කරනවා කියලා. අන්න ලාභ සත්කාර ගැන, මේ භාවනාව නිසා ලැබිච්ච ප්‍රතිඵලය, ඔන්න ඒක ගැන තර්ක කර කර විතර්ක කර කර ඉන්න ගන්නවා භාවනා කරන වෙනකොට. ඉතින් මේකත් හොඳ දෙයක් තමයි, ලාභ සත්කාර ලැබිය යුතුයි, පිදිය යුත්තන් පුදන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඉතින් මිනිස්සු මෙහෙම භාවනාවක් කරන, හොඳ වැඩක් කරන අය පුදනවා තමයි. ඉතින් ඒ පුදන එක තමන්ගේ කරගත්තොත්, මගේ කරගෙන ඒකත් එක්ක විතර්ක කරගෙන ගියොත් අන්තිමට මේක තමයි අනිත් පැත්තට එන්නේ. ඉතින් ගොඩාක් වෙලාවට අපි සලකලා බැලුවොත් ලෝකයේ ප්‍රසිද්ධ දේශකයෝ ගත්තොත්, ප්‍රසිද්ධ භාවනා කරන අය ගත්තොත්, ඒ ප්‍රසිද්ධියම තමයි ඒ කෙනාගේ විනාශයට අනිත් පැත්තට හේතු වෙලා තියෙන්නේ. එන්න මේ ලාභ සත්කාර හරහා යන්න ගියහම දන්නේම නැතුව තමන් අර රජ වෙලා හිටපු කෙනා දන්නේම නැතුව බලු වෙන්නත් පුළුවන්. ලාභ සත්කාර වැඩි වෙලා. එතන ඒකත් තවත් එක මේ සූක්ෂම විතර්කයක්. අර වගේ ලොකු ආසාවල් තරහවල් එක්ක තියෙන මේ දරුණු රළු විතර්කනේ ගොඩාක් සූක්ෂම විතර්කයක්. ඊළාට තවත් එක විතර්කයක් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා, අනවඤ්ඤා ප්‍රාප් සංයුක්ත විතර්ක කියලා. මේ තියාගන්නත් තමයි මේ, ඒ කියන්නේ අවඥා නොලැබිය යුතු කෙනෙක් කියලා. දැන් බුදුරජාණන් වහන්සේටත් ඕනතරම් මිනිස්සු අවඥා කරා, මේ බැන්න දොස් කිව්වා. ඒ වුණාට මේ භාවනාවක් කරන මම, යම්කිසි ප්‍රතිපදාවක් පුරන කෙනෙක් විදියට මට කවුරුවත් මේ නරක නොකිය යුතුයි. එහෙම නරක නොකිය යුතු විදියට මම වැඩ කරන්න ඕන. අන්න එහෙම කියලා සමාජයට අර අපි සාමාන්‍ය ජීවිතයේ ඉන්න වෙනකොට අන්න අපි සමාජයට ප්‍රසිද්ධියේ ඉන්න වෙලාවට රඟපාන්න යන අවස්ථාවලු තෙන්න පුළුවන්. ඒතර මේ වෙන්නේ අවශ්‍ය දේ නෙවෙයි මේ වෙලාවේ සිද්ධ කරන්නේ. මේ වෙලාවේදී මම මෙහෙම කියන්න ඕන, මේ විදිහට රඟපාන්න ඕන කියලා සමාජයට භාවනාවක් කරන වෙලාවේදී කල්පනා කරන්න වෙන දේවල්. මං අවඥාවක් නොලැබිය යුතු පුද්ගලයෙක් විදිහට මම කොහොමද ජීවත් වෙන්නේ කියලා මොන් පරයන්කයක් කරන වෙලාවේදී අන්නේ අවඥා නොලැබිය යුතු විදිහට ජීවත් වෙන්න මහන්සි ගන්න. ඒ සඳහා විතර්ක කරගෙන යන්න. එතන මේ කළ යුතු පරයන්කය මේ වෙලාවේ කළ යුතු භාවනාව නෙවෙයි, වෙන මොකක් හරි එකක් ලාදිත් කරන්නේ. මෙන්න මේ විදිහට මේ විතර්ක වර්ග ප්‍රධාන ලොකු මහා විතර්ක මේ දුරු කරගෙන යද්දී දන්නේම නැතු ඊට වඩා සූක්ෂම මට්ටමේ, ඊට වඩා දුර්වල මට්ටමේ. දුර්වලයි කිව්වට ඇත්තට මේගොල්ලෝ තමයි ගොඩාක් දරුණු. අර ලොකු රළු මට්ටමේ විතර්කත් එක සටන් කරන්න පුළුවන්. ඒගොල්ලන්ට අපිට පේනවා, කෙලින්ම ඉස්සරහට එනවා පේනවා. ඒ වෙනුවට මේ ඥාති විතක්ක, ජනපද විතක්ක, අමර විතක්ක, පරානුකම්පා ප්‍රාප්ති විතක්ක, ඊළඟ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා විතර්ක, ඒ වගේම අනවඤ්ඤා ප්‍රාප්ති සංයුක්ත විතර්ක කියන මේ ගොඩාක් සියුම් මට්ටමේ විතර්ක, ඒව ඇත්තටම අපිට නරක දේවල් විදිහට නෙවෙයි පේන්නේ. ලාභ සත්කාර ලැබෙන එක, අනුන්ට උදව් කරන එක, ඊළාට අනුන්ගෙන් නරක දේවල් අහන්නක, මේ නරක විදිහට කැත වචන අහන්න නැතුව ජීවත් වෙන්න ඕනේ කියන වගේ දේවල් හොඳ දේවල්නේ. ඇත්තට ඒ වුණාට මේ හොඳ දේවල් වුණත් මේවත් විතර්කම තමයි. භාවනාවක් කරගෙන යන කෙනෙකුට මේකත් අනිත් පැත්තටම තමයි මේ වෙන්නේ. අනුන්ට උදව් කරනවා කියන විතර්ක කරගෙන ගියපු අය ගොඩාක් වෙලාවට සමහර වෙලාවට තමන්ගේ වැඩේ කරගන්න බැරුව නැවතිලා තියෙනවා. ඉතින් මෙන්න මේක මේ සූක්ෂම විතර්ක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ගොඩාක් සූක්ෂම විදිහට මේ විදිහ හොඳට මේ හරහා බලන කෙනෙකුට විතරයි. එහෙම නැතුව මේකත් තවත් එකක් විදිහට සලකලා බැලුව දන්නෙම නැතුව මේවට අහු වෙලා ගොඩාක් වෙලාවට මේ හරහා දන්නෙම නැතුව සමහරවිට අර රළු මට්ටමේ විතක්ක වලටත් පල්ලෙහා මට්ටමටත් වැටෙන්න පුළුවන්. සූක්ෂම මට්ටමේ විතක්ක වලට අහුනහම දන්නේම නැතුව ඒකත් එක කාලයක් ඉන්නකොට දන්නේම නැතුව සමහර රළු මට්ටමේ විතක්ක වලටත් පල්ලෙහාටත් වැටෙන්න පුළුවන්. එතකොට වෙන්නේ මේ ගමන ඉදිරියට යනව වෙනකොට දන්නේම නැතුව පස්සට යෑම. ඔන්න ඔය විදිහට මේ බුදුරජාණන් වහන්සේ පෙන්න මේ විතක්කත් එක සටන් කරන ක්‍රම පහ අඳුරා ගන්නවා වගේම විතර්ක කියන්නේ මොන වගේද, මොන වගේ සතුරෙක් එක්කද මම සටන් කළ යුත්තේ, සතුරා වෙස් පෙරළන හැටි, කාලෙන් කාලෙට වෙස් පෙරළන හැටි, ඒ වගේම මේ සටන් කළ යුත්තේ කොයි වගේ වෙලාවටද, මොන වගේ යුද උපක්‍රමද අවශ්‍යතාවය සැලකලා කරන්න ඕනේ, යුද උපක්‍රම තිබුණ පළියට හැමදාම ඒවා කරන්න ඕනද කියලා තමන්ම තීරණය ගන්න. ඉතින් මේ සඳහා එකපාරටම මේ මෙහෙම කියලා හරියට මේව තේරුම් අරගෙන කරන්නත් බෑ. ඒ වෙනුවට වැරදි වැරදි මෙන්න වැරදි උපක්‍රමයක් යොදලා බලනවා. බැලුවහම Tamandama තේරෙනවා මේක වැරදි, ඊට වඩා මෙන්න මේ යොද උපක්‍රම මේ වෙලාවෙ යෙදුවනම් මේක හොඳයි කියලා ඔන්න Tamandama තේරුම් ගන්න පුළුවන්. එතන මේ දේ කරද්දිත් හොඳට සිහිය තියෙනවා නම් මම මේ වෙලාවේ පාවිච්චි කරන්න ඕනේ මෙන්න මේ යුද උපක්‍රමය කියලා Tamanthama සිහියෙම තේරුම් ගන්නවා. ඒ වගේම මේ යුද උපක්‍රමය පාවිච්චි කිරීමෙන් මට මේ සතුරා ජයගත්තද නැද්ද, එහෙම නැත්නම් සතුරා පෝෂණය වුණාද කියලා Tamanthama තේරුම් ගන්නවා. අන්න විදිහට මේ සිහිය තියෙනවා නම් යුද්ධය වුණත් හරියට සිහියෙන් කරනවා නම් සතුරා ජය ගන්න එක මහ දෙයක් නෙවෙයි. ඒ වගේම මේ සතුරා මොන වගේ වෙනස් වෙනවාද කියලා සතුරා හරියට තේරුම් අරගෙන යුද්ධ කරනවා නම් ඒක හරි ලේසි යුද්ධ කරන එක. ඉතින් මේ විදිහට මේ අල්ප කාලාන්තරය සංසාරයක් පුරා අපිට හිටිය සතුරෙක් වෙන මේ විතර්ක කියන එක අපිට ලේසියෙන්ම හොඳ පැත්තට හරවගෙන හොඳ සතුරා මිතුරෙක් විදිහට හරවගෙන මේ හතුරාගෙන් ගැලවෙන්න අපිට මේ අවස්ථාවක් තමයි මේ ලැබිලා තියෙන්නේ. ඉතින් මේ ලැබිච්ච අවස්ථාවේ උපරිම ප්‍රයෝජන අරගෙන අද දවසේ ධර්ම දේශනාවත් මේ සතුරාගෙන් ජය ගැනීම සඳහා සංසාරේ කෙලවර කර ගැනීම සඳහා එකසේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවසේ ධර්ම දේශනාව මෙතනින් සමාප්ත කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
සාදු සාදු සාදු. අද දවසේ ධර්ම දේශනාව ඉදපත් වීම සම්බන්ධයෙන් අපගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට අපි නමස්කාර පූර්ව ස්තුතිය පුද කරනවා. වැඩසටහනට සම්බන්ධ වෙන අයගේ පහසුවතක යම් සාරාංශගත කිරීමක් ඉදිරිපත් කරනවා ධර්ම දේශනාව සම්බන්ධයෙන්. ඉතින් මගේ අතින් යම් අපහසුතාවයක් වුණොත් ත්‍රිදරත්නින්ම සමාවෙත් පසිටිනවා. අද ධර්ම දේශනාවට මූලික වුණේ අපිට මේ ප්‍රතිපදාවක් වඩාගෙන යනකොට විතක්ක ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ සඳහා බුදුන් වහන්සේ දේශනා කළ ධර්ම දේශනාවක් තියෙනවා විතක්ක සන්තාන සූත්‍රය කියලා. එම විතක්ක සන්තාන සූත්‍රය ඇසුරෙන් තමයි අද දේශනාව ඉදිරිපත් කරේ. ඉතින් මෙහිදී විතක්ක ඇති වෙනකොට බුදුන් වහන්සේ දේශනා කරනවා. එය සටන් ක්‍රම පහක් ඉදිරිපත් කරනවා මේ විතක් වලින් ගැලවෙන්න. ඉතින් සටන් ක්‍රම පහ දැනගන්න කලින් අපි ඉස්සෙල්ලා මේක අඳුනාගත යුතුයි. මොන වෙලාවෙද මේවා පාවිච්චි කරන්න කියන කාරණා වැදගත් බව ඒ ගෞරවනීය ස්වාමීන් වහන්සේ සඳහන් කරා. ඉන් අනතුරුව මේ විතක්ක වර්ග ගොරෝසු ආකාරයෙන් එන විතක්ක තිබෙනවා. ඊට අමතරව සියුම් ආකාරයෙන් එන විතක්ක තිබෙනවා. මේ මොනවාද මේ ගොරෝසු ආකාරයෙන් එන විතක්ක වර්ග තුනක් ස්වාමීන් වහන්සේ සඳහන් කරා. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක කියලා. එන් ස්වාමීන් වහන්සේ තවදුරටත් සඳහන් කරේ මේවා අඳුනගන්න පුළුවන් යම් ප්‍රතිපදාවක් කරගෙන යන අයෙකුටයි. එවැනි අයෙකුට විතරක් ඉතින් මේක දැනගැනීමේ හැකියාවක් තිබෙන නැත්නම් අනිත් සතියෙන් ඉතින් නැති හින්දා මේ ගැන දැනුමකුත් නැහැ කියලා. ඉතින් මේ විතක්ක වලට මුහුණ දෙන සටන් ක්‍රම පහක් ගෞරවනීය ස්වාමීන් වහන්සේ සඳහන් කරා. එතනදී මූලික වශයෙන් සඳහන් කරේ අනිවි කුසලයේ කුසල චිත්තයකින් නිමිත්තකින් එය ඉවත් කරන්න කියනවා. ඒක මෙත්ත කම්ම විතක්කය කියලා. ඊළඟට ව්‍යාපාද විතක්කය මෛත්‍රී විතක්කයකින් ස්ථාපනය කරන්න පුළුවන් ආදි වශයෙන්. ඊළඟට අපිට ස්වාමීන් වහන්සේ සඳහන් කරා මේ විතක්කේ ඉදිරියට ගිහිල්ලා වැඩිපුරම අපිව පෙළන්න ගතියක් නැත්නම් මුලදිම එක හඳුනාගෙන මුල් අවස්ථාවේදීම එය විඳ දාන්න පුළුවන්. ඊට අමතරව මෙය කලින් තිබුණු තමන් මනසේ මතාගත්ත බොරුවක් කියලා මෙනෙහි කිරීම තුළින් එය ඉවත් කරගන්න පුළුවන්. නමුත් ඉහත ක්‍රම හතරම වැඩ කරන්නේ නැත්නම් සතියෙන් යුක්තව මේ දිහා බලාගෙන ඉඳලා ඒ තියෙන බලවත් බව නැති කරගන්න පුළුවන් කියලා. නමුත් මීට අමතරව එන ඉතා සියුම් ආකාරයේ විතක්ක මීට වඩා ටිකක් අපිව නොමගට හරවන්න පුළුවන් කියලා ස්වාමීන් වහන්සේ සඳහන් කරා. ඒ කියන්නේ අපිට පේන්නේ නැහැ මේක සතුරෙක් කියලා. නමුත් අර පෙර සතුරම තමයි මේ විනයත් මුහුණකින් එන්නේ. ඉතින් එහෙදී තවත් අයක් ස්වාමීන් වහන්සේ සඳහන් කරා. ඥාති විතක්කය, ධනපද විතක්කය, අමර විතක්කය, පරානුකම්පා සංකාන්ති විතක්කය, ළඟට ලාභ සත්කාර නිසා තමුන්ගේ කෙරෙහි ඇතිවෙන විතක්ක, ඊට අමතරව තමුන් මේ ප්‍රතිපදාවක් කරනවා, ඒ නිසා මට මේ අවඤ්ඤා නොලැබිය යුතු කියා සිතුවිල්ලක් ඇතිලා ඒ පිළිබඳ විතක් කරනවා. ඉතින් මේවා තමයි තස්සියුම් ආකාරයෙන් වෙන්නේ. මේ සඳහා ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද අපිට දේශනා කළේ කොහොමද මේ විතක් අඳුනාගෙන අපි ඒ පිළිබඳව සටන් කරලා අපි ප්‍රතිපදාව ඉදිරියට ගෙන යන්නේ කියලා. ඒ සඳහා සම්පූර්ණ දේශනාව නැවතත් සවන් දෙන්න පුළුවන් අපේ YouTube channel එකෙන්. එය දවස් කීපයකින් upload කරනවා. ඉතින් තව කාට හරි මුලින් දේශනාවට සවන් දෙන්න හැකියාවක් තිබුණ නැත්නම් ඒක අහුම්කම් දෙන්න පුළුවන් දවස් කීපයකින් නැවතත්. මේ ළඟට තිබෙන්නේ අද සතිමත් බව පුහුණු කරන්න සඳහා වන උපදේශ පත්‍රිකාවක් ගෞරවනීය ස්වාමීන් වහන්සේලා සකස් කරලා තිබෙනවා. එම සතිමත් වීම සඳහා වන උපදේශ පත්‍රිකාව ඉදිරිපත් කිරීමටයි සතිමත් බව මුලින් පුහුණු කරන අය සඳහා වීඩියෝ පටි දෙකක් නිර්මාණය කළ තිබෙනවා ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ උපදෙස් ඇතිව. ඒ සතිමත් ඇවිදීම සහ සතිමත් හිඳ ගැනීම සම්බන්ධයෙන් මුලින්ම මේ වීඩියෝ පට දෙක නරඹලා ඒ පිළිබඳව හොඳ අදහසක් ඇති කරගන්න, කොහොමද සතිමත් හිඳ ගැනීම සිදු කරන්නේ, සතිමත් ඇවිදීම සිදු කරන්නේ කොහොමද කියලා මනා දැනුමක් ඇති කරගෙන, වැදගත් වෙන්නේ තමුන්ගේ ප්‍රායෝගික පුහුණුව පටන් ගැනීමයි. ඒ සඳහා දිනකට වෙලාවක් වෙන් කරගෙන මුලින්ම විනාඩි 5ක් පමණ සතිමත් හිඳ ගැනීම, සතිමත් ඇවිදීම සිද්ධ කරන්න පුළුවන්. ස්වාමීන් වහන්සේලා උපදෙස් දෙන්නේ මුලින්ම සතිමත් ඇවිදීම ටික වෙලාවක් කරලා ඉන් පස්සේ සතිමත් හිඳ ගැනීම කරන්න කියලා. ඉතින් තමුන්නේ වෙන් කරගත්තු වෙලාවේ සතිමත් හිඳ ගැනීම, සතිමත් ඇවිදීම කරලා ඒක වැඩි කරන්න පුළුවන්. විනාඩි 5යි පටන් ගත්තා, විනාඩි 10, 15 මේ ආකාරයට සතියක් පමණ ගිහිල්ලා තමුන්ගේ පුහුණුව පැය දෙකක් පමණ සම්පූර්ණ වීමෙන් පසු එම අත්දැකීම් ඔබට ඉදිරිපත් කරන්න පුළුවන් වාර්තාවක් වශයෙන්. ඔබ වාර්තාව ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට ඉදිරිපත් කරනවා. කොහොමද මේ වාර්තාව ලියන්නේ? තමුන් කොහොමද සතිමත් ඇවිදීම කරේ, සතිමත් හිඳ ගැනීම පටන් ගත්තේ? මූලික අරමුණ කොමක්ද? දැඩිච්ච විදිහ, ඊළඟට සිත පිට ගියානම්, අරමුණෙන් පිට ගියානම් මොකද්ද ඒකට හේතුව? නැවත අරමුණට ආවේ කොහොමද? ගෞරවනීය ස්වාමීන් වහන්සේ දේශනාවේදී සඳහන් කරා වගේ විතක්ක එහෙම ආවනම් ඒවා හොඳට ඇතුල් කරලා මේ වார்த்தාව ඉදිරිපත් කරන්න පුළුවන්. මේ වார்த்தාව ඉදිරිපත් කිරීමට Google form එකක් සහ email ලිපිනය මෙහි සඳහන් කරලා තිබෙනවා. වැඩසටහන සෑම ඉරිදා දිනකම පෙරවරු 7 සිට 8:30 දක්වාත් ශ්‍රී ලංකා වේලාවෙන්, මෙල්බර්න් වේලාවෙන් පෙරවරු 11:30 සිට 1 දක්වාත්, නව ශ්‍රී ලංක වේලාවෙන් 1:30 සිට 3 දක්වාත් පැවැත්වෙනවා. වැඩසටහන අතරතුර අපි වார்த்தා ගෞරවනීය ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරනවා. ඊට අමතරව යම් ගැටලුවක් තිබෙනවා නම් වාචිකව එම ගැටලුව ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කර උපදෙස් ලබා ගන්න පුළුවන්. අපි සම්බන්ධ වෙලා සිටින අයගෙන්ට ඉල්ලා සිටිනවා එම ප්‍රශ්න තිබෙනවා නම් ඒ ඉදිරිපත් කරන්න. මොකද එය තමන්ටත් වැඩසටහන සම්බන්ධ වෙන අනෙක් අයගෙත් සතිය දියුණු කර ගැනීමට උපදෙස් උපකාර වෙනවා. තමන්ගේ ගැටලුව අනිත් අයගේ ගැටලුවකට පිළිතුරක් වෙන්න පුළුවන්. ඔබ නිසා සමගගේ සතිමත් අත්දැකීම් අපේ සමග බෙදා ගන්න කියලා ඉල්ලා සිටිනවා. Zoom meeting link එකත් මේ සඳහන් කරලා තිබෙනවා. ඒ වගේම පැසීම් අංකයේ මුරුපදයට සියලු දෙනාගේ මිලා සිටින්නේ හැකි ප්‍රමණ වැඩසටහන සම්බන්ධ වෙන්න, අලුත් අය වැඩසටහනට සම්බන්ධ කරන්න. එය තමගේ සතිබද්ධව දියුණු කර ගැනීමටත් මහත්සේ උපකාර වෙනවා. ඊළඟට තිබෙන්නේ අද දිනේ අපට ලැබී ඇති වාර්තා ඉදිරිපත් කිරීමටයි. අවසරයි ස්වාමීන් වහන්ස, අපේ ධම්මකිසල ස්වාමීන් වහන්සේ සම්බන්ධ වෙනවද කියලා පොඩ්ඩක් දැනගන්න කැමති.
කුසල සායනහස නම් අද නැහැ, වැඩසටහනකට ගිහිල්ලා තියෙන එළියේ. මේ අපි දිගට කරගෙන යමු.
එහෙමයි ස්වාමීන් වහන්සේ, බොහෝ සතුටි. අද දවසේ ලැබී ඇති වාර්තා ඉදිරිපත් කිරීමට මම පත්මානන්දාට ආරාධනා කරනවා.
බොහොම පිං මේ නාදීප්, අවසරයි ස්වාමීන් වහන්ස. අද අපිට දැනට එක වාර්තාවක් ලැබී තිබෙනවා, ඒ ඉදිරිපත් කිරීමට ඔබ වහන්සේගෙන් අවසරයි. පළමුවෙන්ම සක්මන යටිපතුල් වෙත සිහිය පිහිටවා සක්මන් කරමින් සිතවිලි ධාරාවද කායික චලනයේද යටිපතුල් වෙත බර යෙදීමද අවට ශබ්දයන්ද යන විවිධ අරමුණු වෙත වරින් වර සිත අවධානය ගතවන ආකාරය නිරීක්ෂණය කළෙමි. මුලදී සිතුවිලි ධාරාව ප්‍රමුඛ වී තිබුණද විනාඩි 15කට පමණ පසු සක්මන කය විසින් පාලනය කෙරෙමින් ඉබේම යම් වේගයක් හා යම් දෝලනයක් සමග සිදුවීමට පටන් ගැනීමත් සමගම යටිපතුල් වෙත අවධානය පහසුවෙන් පැවතීම ආරම්භ විය. පියවර තැවීම ඈතින් ඈතට වීම හා වැඩි කායික දෝලනයේ වැඩි වේගයේ නිරීක්ෂණය විය. මේ ආකාරයට සක්මන සිදුවිය. අවසාන විනාඩි 10 තුළදී සක්මන් වේගය අඩු වී එය ඉබේම සිදුවෙමින් පියවර තැබීම පෙරට වඩා ආසන්නව තැබීමත් කායික දෝලනය අඩු වී යාමත් සිදුවිය. මෙසේ සක්මන නිම කළෙමි. පූජනීය ස්වාමීන් වහන්සේලාටත් වැඩසටහන මෙහෙයවන සියලු සදහැවත් පිරිසටත් සහභාගී වන සියලු දෙනාටත් ස්තුති වේවා, පින් අනුමෝදන් වේවා, අමා මහ නිවන් අවබෝධ වේවා, තෙරුවන් සරණයි. එපමණයි ස්වාමීන් වහන්සේ, අවසරයි.
හොඳයි, මෙතන සක්මන ගැන විස්තර කියලා තියෙන, හැබැයි වැඩි විස්තර කියලා නැහැ. මොනවද දැනුනේ, මොනවද බැලුවේ කියලා අර ආරම්භය ගැන වැඩි විස්තර කියලා නැහැ. ඒ ටිකත් ඉදිරිපත් කරන්න තිබුණා නම් හොඳයි. කමන්නේ අපි දැන් කියපු දේ මත සැලකලා බැලුව මේ අඳුරගෙන තියෙන කාලයත් එක්ක මේ දැනෙන දේවල් වෙනස් වෙන හැටි. අනේ අඳුර ගැනීමත් හොඳයි. මොකද අපි මේ සැලකලා බලන්න, මේ සක්මන් කරන්නෙත් නිකම්ම යටිපතුල දිහා බලන් ඉන්න නෙවෙයි. මේ හරහා මම තේරුම් ගන්න. එහෙම නැත්නම් මේ හරහා ලෝකේ තේරුම් ගැනීම සඳහානේ කරන්නේ. එතකොට මේ සක්මන කියලා මම මුලින්ම පටන් ගත්ත දේ ටික වෙලාවක් යනකොට දන්නේම නැතුව මේ ඉබේම කරන මට්ටමට යනවා. අපි මුලින් හිතලා තමයි අඩිය තියන්නේ, හිතලා තමයි සක්මන පටන් ගන්න ඇවිදින්නේ. එනවා ටික වෙලාවක් යනකොට මේ කරන මම යා නැති වෙලා දන්නේම නැත ඉබේම සිද්ධ වෙන සිද්ධියක් බවට පත් වෙනවා. ඉතින් මේක තමයි අපේ ජීවිතේදීත් අපි පුරුදු වෙන දේවල්. අපි කියමු බයිසිකල් පදින්න පුරුදු නැගීම, පීනන්න පුරුදු නැගීම, පළවෙනි දවසේ හරියටම එහෙම නැ ඩ්‍රයිවිං කරන්න පුරුදු නැගීම, පළවෙනි දවසේ හරිය හිතලනේ මේ හැමදේම කරන්නේ. ටික දවසක් යනකොට දන්නේම නැතු ඒක ඉබේ වෙන සිද්ධියක් බවට පත් වෙනවා. එතන කරන්නෙක් නැති වෙලා කිරීමක් විතරක් විදියට ඉදිරියට එන්න පුළුවන්. එතන මේ කිරීමක් විදියක් විතරක් විදියට ඉදිරියට එනකොට කරන්නෙක් නැති වෙනකොට ඒ හරහා ඇති වෙන කෙලස් ප්‍රමාණයත් ටික ටික අඩු වෙන්නත් වෙනවා. අන්න ඒ වද්දේවල් අඳුර ගන්න පුළුවන් මේ හරහා. එතන මේ මුලින්ම පටන් ගන්නව සක්මන් කරන්න මම තමයි සක්මන් කරන්න කියලා පටන් ගන්නව. ඒක දන්නේම නැතුව සක්මන් කරන කෙනෙක් නැතුව නිකම්ම සක්මනක් යනවා. ඒ වගේම මෙන්න මෙහෙම ඉබේම සක්මනක් වෙන්නකොට මේකේ වේගය අඩු වැඩි වීමක් වෙනවා, දෝලණය වීම අඩු වැඩි වීමක් වෙනවා. මොන්නේ මේවත් ඉබේමනේ සිද්ධ වෙලා තියෙන හිතලා කරපු දේවල් නෙවෙයි. ඒකට මෙන්න මේ අපි හිතන්නේ නැතුව දේවල් සිද්ධ වුණත් ඒකෙත් යම්කිසි වෙනසක් සිද්ධ වෙනවා. හැමදාම එකම විදියට සිද්ධ වෙන්නේ නැහැ කියන එකත් මේ හරහා අඳුර ගන්න පුළුවන්. මේ එහෙම නැත්තම් මේක මේ වෙන වචන වලින් කියනවනේ මේ අනිත්‍ය ස්වභාවය තමයි මේ තේරිලා තියෙන්නේ. කොච්චර අපි හිතන් හිටියට මේ සක්මන කියන එකක් අපි අත දාන්න නැතුව එයාට ඉබේ වෙන්න ඇරියත් ඉබේ වෙන එකත් නිකම්ම වෙනස් වෙලා යනවා. අපි නිකම් අපිට තියෙන නිකම්ම හොය වෙන දේ දිහා බලන් ඉන්න එක විතරයි. ඒක වෙනස් කරන්න යන්න නැතුව මෙහෙම වෙන්න ඕනේ කියලා ඉක්මනට යන්න ඕන, හැමින් යන්න ඕනේ කියලා වෙනස් කරන්න නැතුව ඉබේම වෙන්න ඇරලා වෙන දේ දිහා අනුංගේ එකක් විදියට බලන් ඉන්න ඕන. අන්න ඒකේ යථා ස්වභාවය Tamanටම තේරෙනවා. ඒ වගේම මේ මොහොතේමයි තේරෙන්නේ. ඉතින් මේකද තව තව මේ කරගෙන යන වැඩේ හරි කියලා දැන් මෙහෙම තේරෙනවා නම් මේ හරහා මේ අනිත්‍ය ස්වභාවය නැත්නම් මේ ලෝකේ තියෙන අනිත් ස්වභාවය තමයින්ටම තේරෙනවා නම් තව තවත් මේ සඳහා වැඩි වෙලාවක් වැඩි අවස්ථාවක් ලබා දීලා මෙහෙම සක්මන් කරනවා කියලා විශේෂයෙන් අවස්ථාවකට නැතුව නිකන් ඇවිදගෙන යන වෙලාවල් මොකක් හරි පොඩි දෙයක් කරදි ගෙදරදී ඇවිදින වෙලාවල් එතකොටත් මේ වේදේම මෙහෙම වෙනවද කියලා බලන්න. සමහර වෙලාවට අපි මොකක් හරි දෙයක් ගන්න කියලා ඇවිදින්නේ. ඒ වෙලාවේදී අපි වම දකුණ තියන්නේ නැහැනේ. අපි නිකන් ඇවිදින එකයි වෙන්නේ. ඒ ඇවිදින වෙනකොට අපිට පුළුවන් නම් ඇවිදින ක්‍රියාවලිය ඒ වෙලාවේදීත් බලන්න පුළුවන්. මොන ඒ වෙලාවේදීත් අපි සිහියෙන් ඉඳලා තියෙන්නේ. එතකොට මේ හිත ලැබෙදින්නෙත් නැහැ වෙන්න ඕන කියලා දෙයක්වත් නැහැ. අපි වෙන මොකක් හරි දෙයකට පාංගේන කඩ යනවා කියන්නේ. එතකොට දන්නේම නැතුව අපි සිහියෙන් වෙන දේ දිහා බලාගෙන යන්නේ. එතකොටත් ඒකත් සක්මනක් වෙනවා, තවත් එක දෙයක් වෙනවා. එතකොට ඒ වෙලාවේදී තප් සිහියෙන් ඉඳලා තියෙනවා. මේ විදිහට මේ පුරුදු කරන දේ තමයි එදිනදා ජීවිතේටත් මේ විදිහට පතුරව ගන්න පුළුවන් නම් ඒ හැමතිසෙම අපිට තේරුම් යන්නේ මේ මම යා කියන්නේ කවුද කියලා තේරුම් ගැනීමක්ම තමයි සිද්ධ වෙන්නේ. ඒ හැම එකක්ම මේ තියෙන හැම පියවරක්ම නිවන පැත්තට තියෙන පියවරක් වෙනවා ඒකවල. ඒක නිසා මේකට තව තවත් අවස්ථාවක් දීලා මේක අනුමෝදන් කරගෙන තවදුරටත් මේක ජීවිතයේ හැමදෙසෙම එකතු කරගන්න පුළුවන් නම් තමයි මේකේ වැඩි වටිනාකමක් මේකට දෙන්න පුළුවන්. තේස ඒ දේ කරගන්න කියලා තමයි අපිට කියන්නේ. හොඳයි.
බොහොම පින් ස්වාමීන් වහන්සේ, දැන් අපට ලැබිලා තියෙන ලිඛිත වාර්තා ඉපමණයි. මම ඉතා ගෞරවයෙන් ආරාධනා කරනවා මේ සම්බන්ධ වෙලා ඉන්න ඔබ සැමට අවස්ථාව තියෙනවා ඔබගේ ගැටලු සතිමත්ීන් පිළිබඳ යම් වාර්තාවක් ඇත්නම් අප ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරලා පිළිතුරු ලබා ගන්න. මේ ඉතා වටිනා අවස්ථාවක් ඔබගේ අත්දැකීම් ස්වාමීන් වහන්සේගෙන් ඉදිරිපත් කරන්න. හොඳයි, බුද්ධික ඔබට අවස්ථාව තියෙනවා ඔබගේ අත්දැකීම් ඉදිරිපත් කරන්න.
පෙරවන් සරණයි ස්වාමීන් වහන්සේ, අවසරයි. බොහොම වටිනා ධර්ම දේශනාවක් අපි අර මෙහි පොත්පත්වල කියවන්නේ එහෙම යදුනට මේ වගේ හිතට ඇඟට වැතුනේ අහනකොට මේ පුහුණුවට කොහොමද මේ එකතු කරගන්නේ කියන එක මේ කාරණාව අද මුගත් තදින් දැනුණා මේ ධර්ම දේශනාව අහනකොට. උපහන්සේට අනික වාරයක් පින් දෙනවා මේ කාරණාව අපිට මතක් කරලා දුන්නට. ඒ වගේම ස්වාමීන් වහන්සේ මට ධර්ම දේශනා මහන් ඉන්නකොට මතක් වුණේ මේ ලංකකදී මේ මෑතකදී මාස කීපයක ඉඳලා මට දැනෙච්ච දෙයක් තමයි මේ දැන් අර අපි මොනවා හරි කියන්නවත් කරනකොට වුණත් අපේ රියැක්ෂන් එකක් මොනවා හරි දෙයකට දානකොට වුණත් අපි වටපිටාව ගැන ඉන්න තැන ගැන ගොඩක් හිතලා එක්කෝ නිස්සබ්ද වෙනවා එක්කෝ එක ඇඟට උරා ගන්නවා එහෙම නැත්නම් ඒක ගොඩක් දුරට ඒක එඩිට් කරලා තමයි ඒක කොහොම ගැලපෙන්න ඉදිරිපත් කරන්න. නමුත් මට මේ ලංකදී ඉඳලා දැනෙනවා දැන් ඒක මේ ඇතුලෙන් එන විදිහට මේක එළියට යනවා. ඒ කියන්නේ මේ අර මාස්ක් එකක් දාගෙන හිටියනම් අර ඒක මේ කියන්නේ එච්චර උනන්දුවක් එන්නේ නැහැ. මේක පොඩක් මේවා මෙහෙම කළා මට ගැලපෙන විදිහට මෝල්ඩ් එක කරලා දාගන්න ඕනේ කියන එක තැනට මේක එනවා. ඒක එහෙම ඒ වගේම කොන්ෂස් නැහැ ඒ අනිත් අයගේ මොකද්ද ඉන්නේ ඒකට ප්‍රතික්‍රියාව කියන එක ගැන එච්චර සැලකීමක් නැහැ. ඉතින් මේ අද දේශනාව අහගෙන යනකොට මට හිතුණා සමහර විට මේ අර අපේ චර්යාවේ වුණත් අර අනිත්‍යභාවයක් අර අපි හිතන්නේ හිතිය කෙනා නෙමෙයි වෙන කෙනෙක් මේ භාවනාව තුළින් මතුවෙන්න පුළුවන්. අපි දන්න හරි අපි හදාගත්ත කෙනා හරි නෙමෙයි. ඒ වගේ මේ ඇතුළේ ඉන්න කෙනත් ඉස්සරහට වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා මේ අරයව මේන්ටේන් කරන්න හරි මේ දැන් ඉන්න කෙනාව මේන්ටේන් කරන්න හරි ඒක එච්චර ඔළුවට ගන්න ඕනේ නැහැ වදයක් විදිහට ඇයි මේක මෙහෙම වෙන්නේ කියන එක මට හිතුණා. අද ධර්මදේශනාව අහගෙන ඉන්නකොට ඒ වගේම මේක මම තව කාරණාවක් මතක් කරන්න ස්වාමීන් වහන්සේ මට හිතුණා. දැන් අර ඔබ වහන්සේ ඥාතක එහෙම මේ ඥාතීන්ට මේක දෙන්න ඕනේ රටට ගමට දෙන්න ඕනේ කියන තැනදී අර අපි අපේ විවේකය වගේම අපේ ගමනට අනවශ්‍ය විදිහට බාධා ඇති වෙනවා නම් අර ලොකු ස්වාමීන් වහන්සේ සමහරවිට ධර්මදේශනාවේ මතක් කරනවා ආත්මార్థකම් වෙන්න ඕනේ මේ ගමනදී කියලා. ඒ කියන්නේ මේ තියෙන ඔක්කොම අපි වදාගෙන කාටවත් නොදෙන කතාව නෙමෙයි. මේක අර බැලන්ස් එක යන්න ඕනේ තමාටත් කරුණාවන්තල තමාගේ විවේකය හදාගෙන තමන් ගැන හිතන්න ඕනේ අපි යන්නේ. දැන් අපි මම උදාහරණයක් කිව්වා ස්වාමීන් වහන්සේ දැන් අපේ ඉදර රටේ කොහෙව සීන් නැත්තම් අපේ ඉදර සීන් රටවල තියෙනවා නම් මේක මේ අදාළ වෙන්නේ දුක නිකුණකට විතරයි. මම මේක නේද අදාළනේ. දැන් දාන පාරමිතාව පුරනවා නම් ඒක දෙන එක වෙනම දෙයක්. නමුත් අර අපි ගැනත් හිතන්න ඕනේ. මේ දාන පාරමිතාව නෙමෙයි නම් පුරන්නේ. ඉතින් අපි ගැන හිතන්න ඕනේ. ඒ වගේම මේ කාලය ගැනත් අපි ගැනත් හිතන්න ඕනේ. අපිත් අවුරුදු 60ක 80ක හයි කාලෙක කරගෙන ඉන්නේ. ඉතින් මේ ඒ චුට්ටක් ඒ අර විතර්ක එනකොට අර වගේ පුටි ආත්මාත්කමී භාවයක් බැලන්ස් එකක් ඇතුව මේ ගමනට එකතු කරගන්න එකත් යෝග්‍යයි නේද කියන මතේ ඉදිරිපත් කළ ඔබ වහන්සේගේ අවවාදයක් ගන්නත් මට හිතුණා ස්වාමීන් වහන්සේ අවසරයි තේරසන්න.
දැන් මේකේදී අවස්ථා දෙකක් කියන දැන් මුලදී එක අපි සැලකලා බැලුවොත් මෙහෙම මේ විතර්ක එනකොට ඉස්සෙල්ලාම අපි මමයා බේරගෙනනේ අනිත් මිනිස්සුත් එක්ක ජීවත් වෙන බලන්න. මගේ අසහසභාව එළියට දෙන්න අපි කැමති නැහැ. මොකද මමයා එළියට ගියොත් මගේ රෙදි ගැලවුණොත් මගේ හෙළුව පෙනුනොත් අනිත් අයගෙන් මට අවඥා එන්න පුළුවන්. මගේ අසහසභාව තේරෙන්නේ නැති වුණාම තමයි ලේසි. මේ මමයා රැකගන්න. ඉතින් මේකම තමයි අපි මේ හිත දිහා බලාගෙන ඉන්නකොට මේ භාවනාවක් කරනකොට මමයා තේරුම් ගැනීමනේ අපි හදන්නේ. ඒක පිටින් අපිට පේනවා මමයා මම රැකගන්න මෙහෙම වචන භාවිතා කරන හැටි, දේවල් පිට මිනිසුත් එක්ක ගනුදෙනු කරන හැටි මෙහෙමයි කියලා තේරෙනවා. ඒ වගේම තමයි මෙහෙම භාවනාවක් කරගෙන යද්දී මේ ඇතුලේ ඉන්න මමයා තේරුම් ගන්න, මේ මගේ හිතම මමයා තේරුම් ගැනීම සඳහා තමයි උත්සාහ කරන්නේ. එතකොට එයත් මේ විදිහට අපිට වටෙන් ඇවිල්ලා ගහන දේවල් කරනවා. මම හොඳයි කියන එක පෙන්වන්න මේ භාවනාවක් කරගෙන යන්න හොඳට නිරෝගීව ඉන්න ඕනනේ. දානේ ගන්න ඕන, මෙහෙම නිරෝගී වෙන්න ඕන, මෙහෙම වෙන්න ඕන කියලා ඔන්න මගේ හොඳට මෙයා ඇවිල්ලා උදව් කරන්නේ. එතකොට මේ මමයා මගේම හොඳ පැත්තට මෙයා මටම දේවල් කරනවා. ඔච්චර උත්සාහ කරන්න ඕනේ නැහැ. මෙහෙම අත්කීල් මතාන යෝගයට යන්න ඕනේ නැහැ. එහෙම කියලා දැන් මේ මෙයාම දෙනවා, උත්තර දෙනවා අපිට ඇතුල් පැත්තෙන් ඇවිල්ලා. සාමාන්‍ය අත්කීල් මතාන යෝගය නෙවෙයි මේ සාමාන්‍ය කළ යුතු වීරය වඩන්නේ. ඒ වෙනුවට එයා උත්තර දෙනවා මේක මීට වඩා ලේසියෙන් කරන්න පුළුවන්, මෙහෙමයි හොඳයි නේද කියලා. එතන මේ මමයාම අනිත් පැත්තෙන් අපිට උදව් වෙනවා. ඉතින් මේ පිටින් අපි අනුන්ට රඟපානෝ වගේම අනුන් එක්ක මෙහෙම තමන්ගේ යථාස්වභාවය තේරුම් ගන්න ඉදිරිපත් නොවන විදිහට වැඩ කරනවා වගේම මේ මමයාත් මේ ඇතුලෙන් ඉඳගෙන තමන්ගේ මේ නරක හංගන එක තමයි අපිට කරන්නේ. කොහොමද අපි දක්ෂ වෙන්න ඕනේ ඒ හරහා මේ මගයාගේ හොඳ මගේ නරක පැත්තම තේරුම් ගන්න. එහෙනම් නරක පැත්තම තේරුම් ගන්න නෙවෙයි මගේ යථාර්ථය තේරුම් ගන්න උත්සාහ කරනකොට ඇත්තටම මේක නරකම තමයි තේරුම් යන්න තියෙන වෙන දෙයක් නෙවෙයි. මේකම තමයි අපි මේ බුදුරජාණන් වහන්සේට ওই සෙන් කතාවල තියෙන බුද්ධ හැස ඩොග් නේචර් කියලා. බුදුහාමුදුරන්ට බල්ලගේ ගතිගුණ තියෙනවා කියලා තමයි උඩින් පෙන්වහම පේන්නේ. උනට බුදුරජාණන් වහන්සේ තමන්ගේ යථාස්වභාවය එළියට දාන කිසි ප්‍රශ්නයක් නැතුව රඟපාන වමනාවක් නැහැ. දැන් බුදුරජාණන් වහන්සේටත් මේ පොන්දේ අමාරුවක් ඇති වෙච්ච වෙලාවේ මොකද කරන්නේ? 300 මේ දෙපඩ සිවුර බිම එළලා මේ හාන්සියලා කියනවා ආනන්ද සායන වහන්සේට මේ සරියුත් රහතන් වහන්සේට මේ බණක් කියන්න මගේ පොන්දේ අමාරුවක් තියෙනවා. ඉතින් වෙන දැන් අපි වගේ කෙනෙකුට පුළුවන් ද හොඳ ප්‍රසිද්ධ ධර්මදේශකයෙකුට පුළුවන් ද එහෙම දෙයක් කරන්න? හරි අමාරුයි නේද? මේ මෙච්චර මේ භාවනාවක් කරන මෙච්චර හොඳ කෙනෙකුට කොන්දේ අමාරුවක් හැදෙනවා කියන්නේ. ඉතින් අපිට හිතන්න පුළුවන් මේ සාරා සංකල්ප ලක්ෂ්‍ය පෙරම්පුර බුදු කෙනෙකුටත් කොන්දේ අමාරුවක් ඔළුවේ කැක්කුමක් ඇති වෙනවා කියලා මෙහෙම වෙන කෙනෙකුට ධර්මදේශනාවක් කරන්න දෙයි කියන එකක් අපි හිතනවා. නෑ, බුදුරජාණන් වහන්සේ වුණා තමන්ගේ යථා ස්වභාවය එළියට පෙන්වුවා. මේ බුදු වුණාට මටත් කොන්දේ අමාරු හැදෙන කෙනෙක්. මටත් ඔලුවේ කැක්කුම් හැදෙන කෙනෙක්. මමත් ලෙඩ වෙන කෙනෙක් කියලා බුදුරජාණන් වහන්සේ තමන්ගේ යථා ස්වභාවය පෙන්නුවා. දැන්නේ ඒක තමයි. දැන් අපි ඒ වුණාට අපි මෙහෙම භාවනාවක් කරනවා. මට ලෙඩ වෙන්න හොඳ නැහැ. මට අර වෙන්න හොඳ නැහැ කියලා අපි බලාපොරොත්තු වෙනවනේ. ඒක නෙවෙයි මේ යථා ස්වභාවය කියන්නේ. අපේ මේ ඇතුලේ තියෙන තමන් තවමත් භාවනා කරාට අපේ කෙලස් තියෙන තවමත්. ඉතින් ඔන්න ඕක හඳුනගන්න එකත් ලොකු දෙයක්. ඒ වගේම ඊළඟට මේ ඥාති විතක්ක, ජනපද විතක්ක කියන ඒවා මේ අර කිව්වා වගේ බැලන්ස් එක තියාගෙන යන්නයි වුණා තියෙන්නේ. අනුන්ට උදව් කරන්න ඕන. ඒ වුණාට තමන්ගේ ගමනට ඒක බාධාවක් නොවන විදිහට තමයි සිද්ධ වෙන්නේ. ගොඩක් වෙලාවට අපි පටන් ගන්න ඔතනින් තමයි. මෙහෙම මගේ වැඩෙත් කරගෙන මේක හොඳ දෙයක් නිසා තව කෙනෙකුට දෙන්න ඕන කියන මට්ටමේ තමයි පටන් ගන්නෙ. මොනවාද දන්නේම නැතුව ඒකත් එක්ක එන කීර්ති ප්‍රශංසා, ලාභ සත්කාර ඒවත් දන්නේම නැතුව එන්න ගන්න ඕනේ. ඒවා එනකොට තමන්ගේ බැලන්ස් එක කොතනද කියලා තමන්ටම මේ තේරුම් යන්න ඇති වෙනවා. ඒ වෙලාවේදී වෙන්නේ අර බැලන්ස් එක කඩාගෙන දන්නේම නැතුව අර පැත්තට වැටෙන එක ගොඩක් වෙලාවට වෙනවා. ඒක වෙච්ච ඕනතරම් සාමිනාංශලා අපිට ඕනතරම් උදාහරණ විදිහට ගන්න පුළුවන්. සාමිනාංශලා විතරක් නෙවෙයි ගිහියෝ උනත් මේ මුලින් පටන් ගන්න හරි හොඳ චේතනාවෙන් අනුන්ට උදව් කරන්න මේ තමනුත් යම් කිසි මට්ටමකට ගොඩ ඇවිල්ලා ඒ ගොඩ ආපු එකෙන් අනිත් අයට උදව් කරන්න තමයි පටන් ගන්න. උනාට දන්නේම නැතුව ඒක අර ලැබෙන ලාභ සත්කාර ඒවත් එක දන්නේම නැතුව අර තමන්ගේ බැලන්ස් එක නැති වෙනවා. ඒ தത്വෙට එනකොට මේක මම මේ බැලන්ස් එක නැති වෙගෙන යනවා කියලා තේරුම් ගන්න නම් ඒකත් හොඳ සිහියෙන් ඉන්න. අන්න ඒ වෙලාවේදී තමයි අපිට මේ පාවිච්චි කරන මේ සිහිය ගොඩක් වැදගත් වෙන්නේ. මේ බැලන්ස් එක පවත්වාගෙන යන්න. ඒකත් මේ දැන් මගේ බැලන්ස් එකයි තව කෙනෙකුගේ බැලන්ස් එකයි ගත්තාම සම්පූර්ණ වෙනස් වෙන්න පුළුවන්. වෙන කෙනෙකුට ඕනම දෙයක් කරන අතරේ අනුන්ට උදව් කරන අතරේ තමන්ගේ බැලන්ස් එක හොඳටම තමන්ගේ භාවනාව හොඳටම කරගෙන යන්න පුළුවන් වුණාට සමහර විට මට ඒක විදිහට කරගන්න බැරි වෙන්න පුළුවන්. මගේ මට්ටම තමන් තේරුම් අරගෙන අන්න ඊට අදාළව අනුන්ට උදව් කරාට කමන්නේ. ඇත්තටම අනුන්ට උදව් කරන්න ඕන තමන්ගේට බාධාවක් නොවන විදිහට. ඒ වගේම අර අනිත් කාරණාත් ඇත්තටම වැදගත් වෙනවා. මොකද අපි මේ අපිට මේ අවස්ථාව ලැබිලා තියෙන්නේ මේ බුද්ධ උත්පාද කාලයක් ලැබිලා, මනුස්ස සත්පටිලාභයක් ලැබිලා, ශ්‍රණ සම්පත්තියක් ලැබිලා, සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබිලා, මේ සත්පුරුෂයන් ආශ්‍රය කරන්න ලැබිච්ච මේ අවස්ථාවෙන් අපි නැවතත් පින් කර කරම ඉන්නවා නම් ඒ ලැබිච්ච අවස්ථාව අපි මගහරිනව වෙනවා. ඒ වෙනුවට ආත්මාර්ථකාමී වෙලා හරි තමන්ගේ වැඩේ කරගත්ත ඉතින් ගොඩ යාමක් තමන්ගේ වැඩේ කොට දා ගන්න පුළුවන්. ඒ අවස්ථාව උපරිම ප්‍රයෝජන ගන්න නැත්නම් ඒක පැත්තකින් අපරාධයක් වෙනවා. තමන්ගේ අවස්ථාවට අවස්ථාව උපරිම ප්‍රයෝජන ගන්න අතරෙම තව කෙනෙකුට උදව් කරන එක ඇත්තටම වටිනවා. ඉතින් ඒ දෙකේ බැලන්ස් එක තමන්ම අඳුර ගන්න ඕනේ. ඒ සඳහා සිහියම තමයි වැදගත් වෙන්නේ කියන එක තමයි අපිට කියන්නේ.
කේපයි අවසරයි තෙරුවන් සරණයි.
චන්දිමා පෙරේරා ඔබට පුළුවන් දැන් ඔබගේ ගැටළු ඉදිරිපත් කරන්න.
අවසරයි ස්වාමීන් වහන්සේ, බවහන්සේට මාගේ නමස්කාරය වේවා. මම අද හිතේ ඉඳගෙන ඉන්නකොට කරපු භාවනාවක් ගැන ඉදිරිපත් කරන්නයි හදන්නේ. ඉඳගෙන ඉන්නකොට භාවනාවක් කරන්න ඕන කියලා දැන ගැනීමක් ආවා ස්වාමීන් වහන්සේ. එතකොට මේ ඇස් දෙක පියාගත්තා. ඊට පස්සේ ශරීරයේ දිහා බලාගෙන ඉන්න බවත් දැනගත්තා. ඊට පස්සේ හුස්ම ගැන ඉහළ පහළ යන හැටි දැක්කා ස්වාමීන් වහන්සේ. හුස්ම ඉහළට යනකොට වේදනාවක් දැනෙන හැටි, පහළට යනකොට ඒක නිකම්ම ගලාගෙන යන හැටි දැක්කා. මේ විදිහට බලාගෙන ඉන්නකොට එකපාරටම නිකන් ආන් ශරීරයේ දිහා බැලුණා. ශරීරයේ දිහා බලාගෙන ඉන්නකොට ඒ දැනගැනීම් වේගෙන් එන බවක් දැනගත්ත ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ ආයේ සමහර වෙලාවට සිතුවිලි දිහා දිගේ යන බවක් දැනගත්තා. මේ විදිහට තමයි ස්වාමීන් වහන්සේ මගේ භාවනාව කෙරෙන්නේ. ඉතින් මොන හරි කරන විදිය හරිද කියලා ප්‍රදේශක් දෙන්න කියලා ඉල්ලා සිටිනවා ස්වාමීන් වහන්සේ. අවසරයි.
මේ කරන විදියේ වැරද්දක් කියලා නෙවෙයි තියෙන්නේ. අපිට මේ දේ තව මේ විදියටම කරගෙන යන්න පුළුවන් නම් හොඳයි. අපි බලමු දැන් මුලදීම පටන්ගෙන තියෙන භාවනාවක් කරන්න ඕනේ කියලා අදහසෙන් තමයි ඉඳගෙන තියෙන්නේ. දැන් මේකත් අදහසත් ඇත්තටම වටිනවා. මොකද අපි මේ මොකද්ද කරන්න ඕනේ කියලා ඉඳගන්නේ මොකටද කියලා අපි හරියටම දන්නේ නැතුව ඉඳගන්න වෙනකොට මම මේ කරන්න යන්නේ මේකයි කියලා හිතට අවස්ථාව දුන්නාම ඒකෙන් අපිට උදව්වක් වෙනවා. මේකට තමයි මම මේ ඉඳගත්තේ මේකටයි කියලා. ඊළාට ඇඟට හිත දැම්මහම ඇඟේ දැක්ක දේවල් වගේ තියෙන. ඒ වගේම හුස්ම ඉහලට ගන්නකොට මෙහෙමයි පල්ලෙහාට යනකොට මෙහෙමයි කියලා වෙන් කළ අඳුරගෙන තියෙනවනේ. ඒකත් අපිට තව හොඳ දෙයක් කියලා කියන්න පුළුවන්. දැන් මේකේ තව තව විස්තර හොයන්න පුළුවන්. හුස්ම ඉහලට යනකොට කොහොමද වෙන්නේ? ඉහලට යන එකයි පහළට එන එකයි අතර වෙනස කොහොමද? දැන් අඳුරගත්තයකට අමතර තව ලොකු විශේෂ වෙනස්කම් අඳුර ගන්න පුළුවන්. ඒ වගේ මේ දෙක අතර සමාන ලක්ෂණත් සමහරවිට තියෙන්න පුළුවන්. හුස්ම ඉහළට යනකොට දැනෙන විදිහෙම දැනීමක් පහළට යනකොට වෙන්න පුළුවන්. ඒ සමහර වෙලාවට අඳුර ගන්න පුළුවන්. සමහර වෙලාවට අඳුර ගන්න බැරි වෙන්න පුළුවන්. අපිට තියෙන මේ දේවල් අඳුර ගැනීම සඳහා මම මේව දේවල් කරනවා කියලා නිකන් ඔහේ බලාගෙන ඉන්න විතරයි. මේ දෙක අතර සමානද වෙනස්ද කියලා හැම විශේෂයෙන් බලන්න ඕනේ නැහැ. මේ දේ දිහා මේ අනුමේ එකක් බලන් ඉන්නා වගේ හොඳට බලාගෙන හිටියොත් සමහර වෙලාවට සමාන ලක්ෂණ පේන්න පුළුවන්. සමහර වෙලාවට වෙනස් ලක්ෂණ පේන්න පුළුවන්. ඒ වගේම මේ අඳුරගත්තු ලක්ෂණය හැමතිසෙම එකම විදියට තියෙනවාද, මේ අඳුරගත්තු එකත් වෙනස් වෙනවාද නැද්ද කියලා ඔන්න Tamanටම තේරුම් ගන්න පුළුවන්. ඉතින් මේ දේ දිහා බලන් ඉන්න පුළුවන්. ඒ වගේම මේ කරගෙන යන වැඩේට කැමැත්තක් අකමැත්තක් වෙන ටික වෙලාවක් මේක දිහා බලාගෙන ඉන්නකොට මේක එපා වෙන ගති වගේ ඔන්න ඒවත් එනවනම් ඒවත් අඳුර ගන්න පුළුවන්. මේ වගේ එක දිගට ඔය වෙන දේ දිහා අඳුරගෙන ඉන්න. ඒ වගේම සිතුවිලි ආවා කියලා ඒ ගැන තරහක් එහෙම ආවද කියලා අපි අහුවත් මොකද
හිතන්නේ? තරහක් ආවේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒ වෙලාවේ ඒක දැනගෙන ආයි අර හුස්මට හිත ගිය එක තමයි උනේ ස්වාමීන් වහන්සේ. ඒ වෙලාවේ
ඒක දැනගන්න ඉස්සෙල්ලා කොහොමද සිතුවිල්ලක් කියලා අඳුරගත්තේ?
අර සිතුවිල්ලක් ඇවිල්ලා ඒ කියන්නේ ඒක දිගේ යනකොට තමයි දැනගත්තු ස්වාමීන් වහන්සේ. මම මේ සිතුවිලි දිගේ යනවා කියන එක දැනගත්තේ ඒ වෙලාවේ. දැනගෙන තමයි ඊට පස්සේ ආයි අර මේ ආනාපානෙට ගියේ හිත.
ඒකත් දැන් ඔම අඳුරගත්තනේ සිතුවිල්ලක් කියලා. දැන් මම කල යුතු දේ නෙවෙයි කරන්න කියලා අඳුරගත්තනේ. ඒකට නිකන් අමාරුවෙන් බලෙන් හුස්මකට හිත යොමු කරාද නිකන් ඉබේම වගේ ආවා වගේ දැනීමක්ද තියෙන්නේ?
ඒක ඉබේම වගේ ආව දැනගෙන ඊට පස්සේ හුස්මට ගියා වගේ දැනීමක් තමයි තියෙන්නේ ස්වාමීන් වහන්ස.
ඊට පස්සේ හුස්මට අඳුරගත්තා කියලා කොහොමද දන්නේ?
හුස්මට අඳුරගත්තා කියලා දැනගත්තේ ඒක සිතුවිල්ලකින්ම තමයි මම දැනගත්තේ ස්වාමීන් වහන්සේට.
නේද? දැන් ඊළඟ දවසේ කරද්දී ඔය ඉඳලා හිත පිට යනවනේ මොකක් හරි සිතුවිල්ලකට හරි දෙකට හරි මොකක් හරි එකට පිට ගියාට පස්සේ ඔන්න දැනුම ඇතුව හරි අඳුරගත්තට පස්සේ ඔක ඇතුළට ආයෙත් හුස්මට හරි ඉඳගෙන ඉන්න ඉරියව්වට හරි යොමු කරාට පස්සේ ඔන්න කොතෙන්ද ආවේ කියලා හරියටම තේරුම් ගන්න බලන්න. ඇතුල් වෙන හුස්මකටද ආවේ, පිට වෙන හුස්මකටද, එහෙම නැත්නම් ඇඟේ කොහේ හරි තැනකටද මේ හිත ආවේ කියලා ඔන්න ආපු තැන හරියටම ගෙදරින් එළියට වැස්සට පස්සේ ආයෙත් ගෙදරට ආවේ මොන දොරෙන්ද කියලා හරියටම දැනගන්න
ඕනේ.
එහෙමයි. නැතිව කිව්වොත් සමහරට කෙනෙක් බොරු කියන්නත් පුළුවන්. සමහරවිට මේ බොරු නෙවෙයි ඇත්ත කියන්නේ උනාට හරියටම මතක නැහැ කොහෙන්ද ආවේ කියලා.
අනේ
හරියටම එළියට ගියාට පස්සේ ගෙදරට එනකොට කොතනින්ද ආවේ, කොයි වෙලාවේදී ආවේ, කොහොමද ආවේ කියන එක පොඩ්ඩක් මතක තියාගන්න. මතක තියාගන්න කියලා දෙයක් නෙවෙයි. ඒ දේ හොඳට හිත යොමු කරලා බලන්න කොහොමද මේක වෙන්නේ කියලා. එතන හිත පිට යනවා වගේ මේ ඇතුළට එන එකට අපි නිකන් වටිනාකමක් දෙනවා. මේ හිත ඇතුළ වෙන එකට අපි හොඳයි කියලා සමාදම් වෙනවා. එතකොට අර එහෙම වුණාම ඒක හොඳයි කියලා සමාදම් වෙන්න හිත පිට යනවා තමයි. ඒ වුණාට එයා ටක් ගාලා ඇතුළට එන ගතිය වැඩි වෙනවා. අපි මේ දේ අගය කරනෝනේ ඇතුළට එන එක. අගය කරන්න එයා හිත පිට යනවා තමයි. ඒ වුණාට ටක් ගාලා ඇතුළට එනවා. අපි අගය කරද්දී යා වැඩියෙන් කරනවා.
මේක
පිට ගිහිල්ලා ඇතුළට එන අවස්ථාවවලදී ඒ දේ අගය කරගෙන ඒ දේ දිහා හොඳට බලන්න. එතකොට වැඩි වැඩි පිට ගියාට ඒ වැඩි දුර යන්නේ නැතිව ඇතුළට එන ගතිය වැඩි වෙනවා.
හොඳයි. තේරුම් ගන්න.
බොහොම පිං ස්වාමීන් වහන්සේ. තවත් කාට හරි අත්දැකීම ඉදිරිපත් කරන්න පුළුවන් නම් ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරන්න.
මේ සූත්‍රයෙන් ධර්මදේශනාවක් කරන්න කියලා යෝජනා කරපු කෙනා හැබැයි සභාවේ නැහැ. ඒක තමයි ලොකුම ප්‍රශ්නේ.
කවුද ස්වාමීන් වහන්සේ?
රාජිකා යෝජනා කරලා තිබුණේ මේ සූත්‍රයෙන් ධර්මදේශනාවක් කරන්න
හොඳයි. ස්වාමීන් වහන්සේ විතක්කයි ප්‍රපංචයි අතර වෙනස පොඩ්ඩක් අපිට පහදලා දෙන්න ස්වාමීන් වහන්සේ.
ඔය මෙහෙම කතාව තමයි මදුපෙන්දික සූත්‍රය මේ ගැන කියලා තියෙනවා. දැන් විතර්කයක් කියලා කියන්නේ මේ අඳුරා ගැනීමක් එක පැත්තකින්. අපි කියමු හුස්ම ගන්නකොට මේක ආස්වාසයක් කියලා අඳුර ගන්න වෙන් කළ අඳුර ගන්නවා. ඇත්තම අපි ආස්වාස නෙවෙයිනේ හුස්ම ගන්න, මේ නහය අගට යම්කිසි දැනීම් රටාවක් නේ වදින්නේ. නහය අගට දැනෙනවා හුස්ම ඇතුළට එනකොට ඔන්න සීතල ගතිය. ඒක දැනීම් රටාව පොඩ්ඩ හැමින් හැමින් පටන්ගෙන ටිකක් රළු වෙලා අන්න දැනීම් රටාව අග කෙළවරකට එන. මෙන්න මේ දැනීම් රටාව අපි එකට එකතු කළා, එක ගුල් මේ එක මිටියක් බැඳලා අන්න ඒකට අපි නමක් දාන ආස්වාසයක් කියලා. දැන් ඊට වඩා වෙනස් දැනීම් රටාවක් හුස්ම පිට වෙනකොට ටිකක් රස්නේ ගතියක් වදින තැනක් වෙනස් වෙලා අන්න ඒකෙත් රටාවක් තියෙන. දැනීම් රටාවක් පටන්ගෙන ටිකක් රළුවට ඇවිල්ලා දැනීම් රටාව ඉවර වෙනවා. එතන මෙන්න මේ වෙනස් විදිය දැනීම් රටාව අපි එක මිටියකට බැඳලා ඒකට කියන ප්‍රස්වාසයක් කියන. එතන මෙන්න මේ අඳුරා ගැනීම තමයි මේ විතක්කයක් වෙන්නේ. එතන විතක්කයක් මෙහෙම අඳුරා ගැනීම. එතන මේ අඳුරා ගැනීම තිබුණ පළියට ඒක මේ ඒකෙන් නරකක් වෙන්නේ ඇත්තටම. ඒක තමයි අපි ධර්මදේශනාවේදී කිව්වේ විතර්ක මට්ටමේම තියෙනවා නම් ඒකෙන් නරකක් වෙන්න විදියක් නැහැ. පළවෙනි ධානයේදී විතර්ක අවශ්‍ය වෙනවා. විතර්කත් එක්ක තමයි මේ වැඩේ යන්නේ. ඒ වුණාට විතර්ක දන්නේම නැතුව මේ දැන් හුස්ම ආගේ විතර්කයක් අග්ග ඇත්තට ලොකු ආසාවක් තරහක් ඇති වෙන විතර්කයක් නෙවෙයිනේ. ඒතකොට ඒකත් එක්ක ඒ කඳුර ගත්තා එතනින් නවතින්න පුළුවන්. ඒ වෙනුවට ලොකු ආසාවක් තියෙන ලොකු තරහක් තියෙන විතර්කයක් ආවත් කවුරු හරි තරහකාරයෙක් එකපාරට මතක් වෙනවා. තමන් කැමතිම ආසම කරන දෙයක් එකපාරට මතක් වුණොත් ඒ විතර්කයෙන් එතනින් නවතින්නේ නැහැ. ඒ වෙනුවට තව තව ඒ කූඩේ ඉඳගෙන තව විතර්ක කරනවා. එතන විතර්ක ගොඩක් එකට එකතු වීම සහ ඒක වටේට පැතිරී යෑමට තමයි මේ ප්‍රපංච කරනවා කියන්නේ. විතර්කවලම පැතිරී විහිදී යෑම. එතකොට ඒක ප්‍රපංච මට්ටමටපත් වෙනවා කියන්නේ මේ තව හිතේ අර අඳුරා ගැනීමට එහා ගිහිල්ලා තව ක්‍රියාවලියක් ලොකු ක්‍රියාවලියක් සිද්ධ වෙනවනේ. අන්න ඒ ක්‍රියාවලියත් එක්කම අපේ හිතේ ආසාවල් තරහවල් වර්ධනය වෙනවා. ක්ලේශයන් වර්ධනය වෙනවා, ක්‍රියාවල් සිද්ධ වෙනවා, ඒකත් එක්ක අපේ කෙලෙස් වර්ධනය වීමක් සිද්ධ වෙනවා. එතන මේ විතර්ක මට්ටමේදී නිකම්ම අඳුරාගන්න මට්ටමේදී නරකක් වෙන්නේ නැහැ. ඒක අඳුරාගැනීමෙන්ම එතනින් ඉවර වෙනවනම්. ඊට එහා ගිහිල්ලා විතර්ක උඩ තව විතර්ක කර කර ප්‍රපංච මට්ටමට යනකොට ඒකෙන් තව කෙලෙස් ඇති වෙලා ඒක අපේ ගමනට බාධාවක් වෙනවා. මේ සංසාරේ එක දිගට පවත්වා ගැනීම සඳහා උදව් වෙනවා. ඒක තමයි ප්‍රපංචය විතර්කය අතර වෙනස කියලා දෙන්නේ. එතන තේරුණා කියලා.
තේරුණා ස්වාමීන් වහන්සේ බොහොම පිං. බන්දුල සොයිසා මහතාට පුළුවන් දැන් කතා කරන්න.
අවසරයි ස්වාමීන් වහන්සේ. අද දින ධර්ම දේශනාවට අදාළව ප්‍රශ්නයක් අහන්න. ස්වාමීන් වහන්සේ දැන් විතක්ක කිව්වම එතකොට يعني සමහරක් විතක්ක ඉතින් පහසු වෙන්ම වංශ විස්තරක විදිහට ගිවිලා යනවා. හැබැයි සමහරක් විතක්ක දැන් අපත් සවනාස ද්වේෂේ වගේ දෙයක් නැත්නම් රාගේ වගේ දෙයක් වුණත් විතර්කයක් විදිහට නේද ස්වාමීන් වහන්සේ සාමාන්‍ය එක මතුවෙන්නේ. හැබැයි ඉතින් ඒකට සූදානම් අසුරවගත් නැත්නම් සමහරක් වෙලාවට ඒක නිකන් අපි තාම අසිරිතාවයකට නැත්නම් කැලයක් ගිනිගත්ත මට්ටමකට පත් කරන්නත් පුළුවන්. ඒ වගේ ඒකත් විතර්කයකින් ආරම්භ වෙනවද කියලා වංශිකෙන් දැනගන්න කැමතියි. තෙරුවන් සරණයි.
ඔය හැම එකක්ම විතර්කයකින් තමයි මේ අඳුරා ගැනීම සිද්ධ වෙන්නේ. අඳුරාගත්තේ එක උඩේ ඉඳගෙන තව තව විතර්ක කරන එකනේ.
දැන් මහත්තයා කියපු විදිහට මේ කැලයක් ගෙන ගන්නවා වගේ කියන්නේ ඉස්සෙල්ලා මේ චූටි ලයිටරයකින් හරි ගිනි කුවරකින් පත් වෙන චූටි ගින්දරකින් තමයි පටන් ගන්න. අන්න ඒතකොට අපිට ඒ ලයිටරෙම නිවන්න පුළුවන්, ඒ පටන් ගත්ත තැනින්ම නිවන්න පුළුවන් නම් කැලේ ගිනි ගන්න එක සම්පූර්ණයෙන් නවත්තන්න පුළුවන්. දැන් ඒ වගේ දෙයක් තමයි මේ කියන්නේ විචාරකේ අඳුරගත්තා නම්. මේක ගින්නක් කියලා අඳුරගත්ත ගමන්ම ගිනි කුවරක් පත් වෙන වෙලාවේදීම අඳුරගත්තා නම් මේ ගින්නක් කියලා මේකෙන් ලොකුවට පැතිරෙනවා කියලා අඳුරගත්තා නම් ඒ වෙලාවෙම ඩග්ගාල නිවල දාන්න පුළුවන්. ඇත්තටම ගින්නක් පත් වෙනොත් අනිවාර්යයෙන්ම නිවෙනවම තමයි නේ. ලයිටරේ පත්තු කරගෙන හිටියත් ඒක ගෑස් වෙලලා නිවෙනවා. ගිනි කුවරක් පත්තු කරගෙන හිටියත් ඒකත් ඉවර වෙනවා. ඉතින් අපි තමයි ඒක ගිනි පත්තු වෙච්ච ගිනි කුවර ගිහලා කොහෙට හරි අල්ලන්නේ. ඒ අපේ මේ සංසාරේ පුරුද්ද නිසා තමයි අපි ඒක ගෙනිලා පිදුරුකඩකට අල්ලනවා. ඉතින් ඊට පස්සේ දන්නේම නැතුව පිදුරුකඩ පුරාම පළාතක් ගිනි ගන්නකොට තමයි මතක් වෙන්නේ ආ මේ කරපු මෝඩ වැඩේ, වල්ගෙත් ගිනි තියාගත්තා නේද කියලා. දැන් ඒ වෙනුවට අපිට පුළුවන් මේ ගිනි කුවර පත්තු වෙනකොටම අඳුරගත්තා නම් එහෙම නැත්තම් මේ ගිනි කුවර පත්තු කරපු එකෙන් වෙන්නේ මේ පළාතක් ගිනි ගන්න එක විතරයි කියලා තේරුම් ගන්නවා නම් එතකොට අපිට එතනින්ම නවත්ත ගන්න පුළුවන්. ඉතින් අන්න ඒ සඳහා තේරුම් ගන්න විදි පහක් තමයි අතන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මේ කැලයක් ගිනි තියා ගන්න වෙනුවට, වල්ගෙත් ගිනි තියා ගන්න වෙනුවට මේ තමන්ගේ මේ ඒ වෙලාවෙම අඳුරගෙන එතනින් මේ නවත්ත ගන්න විදියක් තමයි කියන්නේ. දැන් මම හිතන්නේ ඒ වගේ දෙයක් තමයි බලාපොරොත්තුනේ කියලා මම.
එහෙමයි සල්නස මේ දැන් සමහරක් දැන් අපිටම පොඩි අමනාපයක් තියෙනවා කෙනෙක් පුද්ගලයෙක් ගැන. ඒතකොට සල්නස ඒක පොඩි මතුවෙලා ඒක පොඩ්ඩක් ඒකට දුන්නොත් ඉඳ දන්නේම නැහැ මේ ආක්‍රමණය කරගෙනම යනවා වෙන්න පුළුවන්. රාගෙටත් එහෙමයි සල්නස පොඩ්ඩක් හරි දුන්නොත් ඒතකොට සාංශ ඒ වගේ එකක් අපි කොච්චර සූදානමක් තියෙන්න ඕනද කියන එක මට හිතන සාංශ ඒක වාසියට අහන්න. කියන්නේ ඒක සෙල්ලම් කරන්න පුළුවන්, හැබැයි කොතන පත් වෙනවද දන්නේ නැහැ කියලා ගිනි ගන්න මට්ටමට. ඉතින් ඒක මේ අත පුච්ච කරනකොට සාංශ දැනගන්න ඕනේ නැත්තම් එනකොටම වෙන හේකින් වාසිය කිව්ව විදියට වෙනනේ කම්ම විතක්කයක් ඒ වගේ හේකින් නැත්නම් මෛත්‍රී සාගත විතක්කකින් එවැළෙම නිවල දාන එකද හොඳ.
ඒක අපිට මෙන්න මෙතනයි කියලා අපිට කියන්න බෑ. එතන විදර්ශනාව කියන්නේ ওই එනේන එක අඳුර ගන්න එකනේ. එතකොට සමහර වෙලාවට අඳුර ගන්නවා කියන්නේ එනේ එකෙන් පොඩ්ඩක් පිච්චිලා තියෙනවා. ඒතර තමන්ගේම වල්ගේ පිච්චිලාම තමයි තමන් අඳුර ගන්න මේකෙන් පිච්චෙනවා කියලා. ඒක නිසා සමහරවිට ජෝඩි ජෝඩි පිච්චීම් සිද්ධ කරගන්න වෙනවා. හැබැයි එතකොට තමන්ටම හොඳටම ප්‍රත්‍යක්ෂය මේක මෙහෙම ආවත් තමන්ගේ වල්ගේ පිච්චෙනවා කියලා හන්දිරියටම දැනගෙන තමයි ඒකෙන් නවතින්නේ. වෙන කවුරුවත් කියව බලියට නෙවෙයි. ඒ සඳහා ඉතින් පොඩ්ඩක් අර මේ තමන්ට තියෙන අර මොකද්ද තියෙනවන පුරුෂේ ශක්තිය තියෙනවන මෙහෙම අනුන් කියව බලියටම මේක හොඳ නෑ කියලා ගිනි ගන්නවා කියලා අත දාන්න නැතුව නිකන් ඉන්න එක නෙවෙයි. චුට්ටක් අත දාලා බලනවා පිච්චෙනවාද කියලා හොඳ සිහියෙන් බලනවා. ඒ වෙලාවේ මේ වෙලාවේ නිවා ගන්න පුළුවන් මට්ටමක වටපිට වැලි ටිකක් වතුර ටිකක් ළඟ තියාගෙන ඉඳගෙන තමයි මේක වැඩේ අත දාන්නේ. එතකොට ටිකක් නිකන් ගිනි තියලා බලන්නත් පුළුවන්. ගිනි තියලා බලලා අපිට මේක වැඩේ දුර දිග යනවා කියලා තේරෙනවනම් ඔන්න ටක් ගාලා අපිට අර වටපිට තියෙන දේක් පාවිච්චි කරලා ගින්න නිවා ගන්න. එතකොට ඊළඟ දවසේ අපි මේකට යනකොටම අර අච්චර දුර ගිනි ගන්න යන්න ඉස්සෙල්ලා අපිට මුලදීම අඳුර ගන්න පුළුවන් මෙන්න මේ වැඩේ කරොත් මෙහෙම ගිනි ගන්නවා නේද කියලා තමන්ටම ප්‍රත්‍යක්ෂ දෙයක් නේ. එතකොට අපිට ඒකට ළඟට යන්න නැතුවම අපිට බේරෙන්න පුළුවන්. ඒක තමයි විදර්ශනාව කියන්නේ එක පැත්තකින්. අර සමතේදී කරන්නේ ගින්දර පුළු ඔක්කොම ඈත් කරලම ඔය තියාගෙන ඉන්න එකක් විතරයි. විදර්ශනාවේදී එහෙම නෙවෙයි, පොඩ්ඩක් ගිනි තියාගෙන බලන කොහොමද වෙන්නේ කියලා. තමන්ටම ප්‍රත්‍යක්ෂ දෙයක්. හැබැයි ගිනි තියන්නේ නිකන් ඔහේ පළාත ගිනි ගන්න විදියට නෙවෙයි. ඒක දැනගෙන මේ විදියට ගිනි ගත්තොත් මෙහෙම වෙනවා කියලා හරියටම දැනගෙන ඒක නිවා ගන්න තියෙන අවශ්‍ය දේවල් වටපිටාවේ ලෑස්ති කරගෙන ඉඳගෙන ටිකක් ගිනි තියලා බලනවා මේක මෙහෙම වෙනවාද කියලා. එතකොට තමන්ටම ප්‍රත්‍යක්ෂ ඥානයක් වෙනවා. ඉතින් ඒ හරහා තමයි මේක ගිනි ගන්නා සිල දෙයක් මේකෙන් ඈත් වෙන්න ඕන කියලා තමන්ටම ප්‍රත්‍යක්ෂව තේරෙනවනේ. එතකොට ඒ හරහා තමයි මේකෙන් ඈත් වෙන්නේ. එහෙම නැත්නම් කවුරුවත් කියපු පල්ලියට මේකෙන් ඈත් වීමක් නෙවෙයි.
ඒක තමයි ඒ වගේම දැන් මේ මහත්තයා කියන විදිහට ආසාවල් එනවා තරහවල් එනවා ඒක එක එක්කෙනාගේ මට්ටම් එක එක විදිහ සමහර කෙනෙකුට ආසාවල් එනකොටම අඳුරගෙන එතනින් ගැලවෙන්න පුළුවන් ඒ වුණාට තරහක් ආවම දැනෙන්නෙම නැතුව ඒක පෝෂණය වෙවි ගොඩක් ඈතට යන්න පුළුවන් සමහර කෙනෙකුට ඒකේ අනිත් පැත්ත වෙන්න පුළුවන් මේ විදිහට එක එක්කෙනාගේ තමන්ගේ ස්වභාවය තමන්ගේ හිතේ ස්වභාවය තමන්ටම තේරුම් ගන්න පුළුවන් ඒවට ටික ටික අවස්ථාවක් දීලා ඒ වගේම අවස්ථාව දෙනකොට හොඳ සිහියෙන් මේක මොකද්ද මේ මේකෙන් නරකක් වෙනවද නැද්ද කියලා හොඳට සිහියෙන් ඉඳගෙන අවස්ථාව දෙනවා නම් ඒ හරහාම තේරුම් ගන්න පුළුවන් මම මගේ චරිතය මේ වගේ කෙනෙක් මට මෙහෙම ආසාවල් ආවම නම් ගොඩදා ගන්න පුළුවන් වෙයි වෙනට තරහක් ආවත් නම් ගොඩදා ගන්න බෑ කියලා අන්න තරහක් එනකොටම වැඩේ මුලදිම නවත්ත ගන්න. එන්න ඒ විදිහට තමන්ගේ චරිතයත් මේ හරහා තේරුම් ගන්න පුළුවන්. ඒ හරහා මගේ ලිමිට් එක අර කලින් කිව්වා වගේ මේ අර සූක්ෂම විතර්කවලදී තමන්ගේ ලිමිට් එක තේරුම් ගන්නවා වගේම මේ වෙලාවෙදිත් වෙන්නේ තමන්ගේ ස්වභාවය තේරුම් අරගෙන ඊට අදාළ විදිහට වැඩේ කොටදා ගන්න එක තමයි තියෙන්නේ. හොඳ.
මේ මනසමෙන්ස බොහොමත්ම පිං වහන්සිට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා.
තවත් කෙනෙකුට පුළුවන් ඔබේ අත්දැකීම් ඉදිරිපත් කරන්න ස්වාමීන් වහන්සේට. කමක් නැද්ද ස්වාමීන් වහන්සේ වෙලාව තියෙනවද?
ඔව් කමක් නැහැ බලමුද කවුරු හරි.
එහෙමයි ස්වාමීන් වහන්සේ ඉදිරිපත් වුණොත් බලමු. ආ නදීප් එහෙනම් කතා කරන්න.
අවසරයි ස්වාමීන් වහන්සේ සමා වෙන්න ඕනි ස්වාමීන් වහන්සේත් වෙහෙස කරුවක් දැන්නේ අපි අවසරින් පස්සේ තියාගෙන. ස්වාමීන් වහන්සේ මට පොඩ්ඩක් අසනීපලා ඉන්න මේ දවස්වල ඉතින් කොවිඩ් කියලා හිතන ස්වාමීන් වහන්සේ ඉතින් ටෙස්ට් කරාට කොවිඩ් නෑ දැන් දවස් 10ක් විතර වෙන මේ සිම්ප්ටම්ස් ඔක්කොම තියෙනවා ටෙස්ට් කරාට නෑ මේ තුන්වෙනි පාර ස්වාමීන් වහන්සේ මට එහෙම උනේ දැන් මුල් දෙසරෙම හැදුනම දවස් 3න් විතර වගේ රිකවර් වුණා සම්පූර්ණයෙන්ම කිසිම ගැටලුවක් නෑ දැන් ඒ සිතුවිල්ල මේ ගමනක් තිබුණා ස්වාමීන් වහන්සේ මේ හැදිච්ච ගමන තිබුණා ඔක මොකද්ද ඇවිල්ලා යනවයි කියලා එන් ඒ දවස් 3ක් නෙවෙයි දැන් දවස් 10කටත් වැඩි ස්වාමීන් වහන්ස අර ඔළුව කැක්කුම බෑක් පේන් ජොයින්ට්ස් වල හැම එකම දැන් පේන්ස් තියෙනවා මේ දැන් දවස් 4කට 3කට වගේ ඉස්සර උදේ පරියන්කේට වාඩි වුණාම ස්වාමීන් වහන්ස ඔළුව කැක්කුමක් තිබුණා ඒක උදේ නැගිටිනකොට තියෙන ස්වාමීන් වහන්ස ආයි හවස් වෙනකොට ආපහු වැඩි වෙනවා දවල් බරුවේ නෑ එම වේදනාවක් පරියන්කේට වාඩි වුණාම ස්වාමීන් වහන්ස ඔළුව කැක්කුම තිබුණා මන් දන්නෝ ටිකක් වෙලා ගියාම ඔක යනවයි කියලාත් ඒ කියන්නේ ඒ ගැනම ඒ කියන්නේ මෙනෙහි කරලා මෙනෙහි කරනවා නේ වේදනාවක් කියලා දැනගන්නවා ඒක ඉතින් නැති වෙලා යනවා නමුත් ඒ දවසේ ස්වාමීන් වහන්සේ මේක දැන් මුකුත්ම නැහැ අධික ද්වේෂයක් තියෙනවා කියලා දැන් තේරෙනවා ස්වාමීන් වහන්සේ මට මොහොකටද මේ ද්වේෂය තියෙන්නේ කියලාත් තේරුමක් නැහැ නමුත් අර ඒ දවස් කීප ඇතුළත ආ ද්වේෂය ඇති වෙච්ච දේවල් ටික දැන් එනවා සෝන්ස එක එක හොඳටම ප්‍රොමිනන්ට් වෙච්ච දෙයක් තමයි ඔය YouTube channel එකක් බැලුවා ඒ ප්‍රොෆෙෂනල් ඩෙවලොප්මන්ට් ගැන තියෙන. එතකොට අර හම්බෙන් වගේ ලංකාවේ කෙනෙක් කතා කරන එකක් ආවා. මම බැලුවා මේ කතාවකට මේවා ඇත්තද කියලා මේ කියන මේ පට්ටපල් බොරුනේ කියන්නේ මේ අඩුගානේ මේ ප්‍රොෆෙෂනල් ඔඩියන්ස් එකකටවත් කතා කරලා තියෙන කෙනෙක් නෙවෙයිනි කියලා අර දැන් පොඩි දේශයක් ඔන්නේ ඒ ගැන ඒ වීඩියෝ එක කරන කෙනා ගැන ආවා. ඕකම දැන් එනවා ස්වාමීන් වහන්සේ. මම ඊට පස්සේ දවස් 3ක් විතරම දැන් දේශය අර තිබිච්ච ඉන්ටෙන්සිටි එක අඩුයි දැන්. දෙවනි දවසේ අඩුයි. දැන් අද වෙනකොට එහෙම අද උදේ පරයන්කය හොඳට කරා. එහෙම කිසිම ගැටලුවක් නැහැ. නමුත් අර මට අර මේ දේශයේ තියෙනකොට එන්නේ ස්වාමීන් වහන්සේ දැන් අර වීඩියෝ එකේ බලපු ටික තමයි සෝවින්ස මුලින්ම දැනීම එන්නේ දැන් වෙන දේවලුත් තියෙනවා අරක තමයි සෝවින්ස මතුවලා පේන්නේ දැන් සෝවින්සේ අද ධර්මදේශනාවේ කොට අර දැන් ඔය මුලට යන්න කියලා සෝවින්ස ඕක දැන් කලින් අවස්ථාවල කරා මන් දන්නේ නැහැ මේ ගමනත් ඒක නිකන් වුණා වගේ දැනෙනවා නමුත් කිසිම දැන් ඔය සෝවින්සේ කියපු අවස්ථා පහෙන් වැඩ කරේ සෝවින්ස අර මගේ දැන් සතිය තමයි අවසානයේ මට පිහිට උනේ කියලා මට නිකන් අදහසක් වශයෙන් ඔබ වහන්සේට ඉදිරිපත් කරන්න කැමතියි ඔබ වහන්සේගේ උපදෙස් පිළිබඳව සරණ.
හොඳයි අපි දැන් මේකෙත් බැලුවා තමයි දැන් කොවිඩ් කියලා ලක්ෂණ කියලා අපි හිතන කොවිඩ් කියලා.
අපි බැලුවොත් තවදාකත් කොවිඩ් කියලා එකක් අහලවත් නැති මනුස්සයෙක් ඉන්නවා කිම අප්‍රිකාවේ කොහේ ගෝත්‍රික ජනතාව. ඒ මනුස්සයාටත් ඔය වගේ වුණ ආරම්භය හැදෙන්න පුළුවන්. ඒ මනුස්සයා දන්නේ නැහැ මේක කොවිඩ් කියලා. ඒ අපි කොවිඩ් කියන එක හඳුරගත්තට පස්සේ තමයි ඒ කුණහරුපය අපේ ඔළුවට ඇවිල්ලා තියෙන්නේ. දන්නේ නැත්නම් ඔය කිසි ප්‍රශ්නයක් නැහැ. ඔය දන්න දේවල් හරහාම තමයි අපි තියෙන මේ අපි ගොඩක් නාන්නේ. දැන් ඔය වීඩියෝ එක නොබල හිටියනම් ඔය මනුස්සයා මොනවා කිව්වට කියලා අපිට ප්‍රශ්නයක් නැහැ. අපි මේ ලෝකේ තියෙන දේවල් ඔක්කොම ඔළුවට දාගෙන අපේ වුණාවෙම තමයි මේ හැම දෙයක්ම අපි කරගන්නේ. දැන් ඔක මත අර මහා මාළුක්‍ය සූත්‍රයේද කොහෙද මට හරියට මතේ නැහැ. අපි මේ බුදුරජාණන් වහන්සේ අහන මේ දැකපු දෙයක් දකින්න බලාපොරොත්තු වෙන දෙයක් මේ වෙලාවේ දකින්න දෙයක් හරහා හැර වෙන දෙයක් හරහාම ආසාවක් තරහාවක් එනවද කියලා. මේ දැකපු දෙයක් ඇහිච්ච දෙයක් දැනිච්ච දෙයක් හරහා තමයි අපි මේ මුළු ලෝකෙම මේ ඔක්කොම කුණකොඩවල් අපේ ඔළුවට දාගන්නේ. දෙහෙම කියලා දැනෙන්නේ නැතුව ඇස් දෙක වහගෙන ඉන්න කන් වහගෙන ඉන්න කියලා නෙවෙයි. මේ දැනෙනකොටම අපිට තේරුම් ගන්න පුළුවන් නම් මේ දැනෙන එක හරහා තමයි අපි මේ කුණු ගොඩක් ඔළුවට දාගන්නේ කියලා තේරුම් ගන්න ඕන නම් එතනින් එහාට අපිට යන්න ඕමනාවක් වෙන්නේ නැහැ. එතනින් එහාට වැඩේ නවතිනවා. ඉතින් ඒක තමයි ඉතින් ඔය කොවිඩ් වලට හරි මොකක් හරි දෙයක හැම දෙයකම ඕකම තමයි ඉතින්. ඉතින් ඒ වගේම ඉතින් මෙහෙම අමාරුකම් තියෙද්දිත් කොහොම හරි සිහිය පිහිටවන්න පුරුදු වෙච්ච නිසානේ මෙහෙම දෙයක් කරන්න පුළුවන්. මීට කලින් ওই වගේ දේවල් පුරුදු නොකරපු කෙනෙකුට ওই වගේ තරහක් එනකොට අපිට කොහොමද මේ අඳුරගන්නේ? ඒ වෙනුවට දැන් වීඩියෝ එක එඩිට් කරපු මනුස්සයාට ඔගේ ඉදිරිපත් කරන මනුස්සයාත් එක්ක අපි තරහක් ගන්න අරගෙන වෙන දේවල් කරන්න පුළුවන්. ඒ වෙනුවට මේ මගේ හිතේ තරහක් ආවා කියලා තේරුම් ගන්න පුළුවන් නම් ඒකනේ මගේ පැත්තෙන් ගොඩ දාගන්න පුළුවන්. අපිට ලෝකයේ මිනිස්සු YouTube එකේ එක එක කියන ඒවා අපිට නවත්තන්න බෑ. ඒ වෙනුවට මට පුළුවන් මේ මගේ හිතේ තරහක් ආසාවක් වෙන එක අඳුරගන්න. ඒ හරහා මට ගොඩ යාමක් තියෙනවා. ඒ වගේ ඒ විදිහට මේ අතුල් පැත්තට හැරෙනකොට මේ ලෝකත් එක්ක තියෙන ගනුදෙනු ඔලුවන් තරම් ලේසියෙන් කරන්න පුළුවන්. ඒ වගේම තරහක් වෙන්න මොකක් හරි අපේ ඇතුලේ මෙහෙම වේදනාවක් මොකක් හරි අමාරුවකින් ඉන්නකොට ලෙඩකින් ඉන්නකොට විශේෂ ලොකු හේතුවක් ඕනෙත් නැහැ තරහ යන්න. අර ඇතුලේ තියෙනෝනේ අමාරුවකනේ ඇතුලේ ඉන්නේ. ඒ අමාරුව මොකක් හරි විදියකින් එළියට දාන්න උවමනාවක් තියෙනවා. දැන් ওই වීඩියෝ එකම වෙන දවසක හොඳට සතුටෙන් ඉන්න දවසක බැලුවනම් ওই වගේ තරහක් එන්න විදියක් නැහැ සමහරවිට. මේ අපේ ඇතුල් පැත්තේ තියෙන එකම තමයි අපි මේ වෙන විදියකින් මොකක් හරි අවස්ථාවක් එනකන් ඉඳලා එළියට දාන්නේ. ඉතින් ඕකම තමයි අපි මේ කර්මය කියලා ගත්තාම කර්මයත් අපේ බැලුවම ওই බෝධි පූජාවල් එහෙම තිබුවම ওই අපල දුර වෙනවා කියන්නේ. ඉතින් අපේ හිතේ ශාන්තියක් මේ සතුටක් එක්ක මේ පිනක් කරගන්නවා කියන සතුටත් එක්ක අර පව් කියන ඒවා ඉදිරියට ඇවිල්ලා මතුවෙන්න තියෙන අවස්ථාව මගහැරෙන. නේ ඒ වගේ දෙයක්ම තමයි මේ වෙලාවේදී සිද්ධ වෙලා තියෙන්නේ. අර ඇතුලෙන් තරහෙන් ඉන්න වෙලාවේදීම මේ වගේ නරක දෙයක් දැක්කහම ඒ දෙයට හේතු කරලා අපි ඒකත් එක්ක තමයි තරහ ගන්න. ඒ වෙනුවට අඳුරගන්න පුළුවන් නම් මේක මගේ හිතේම ඇතිවෙච්ච තරහක් කියලා අඳුරගත්තනම් එතනින් වැඩේ ඉවර කරගන්න පුළුවන්. ඉතින් ඕක තමයි මේ අපිට කියන්න පුළුවන් මේ ඔන්න ඔය හරහා තමන්ගේ ස්වභාවය තේරුම් ගන්න තමයි තියෙන්නේ කොහොම හරි. වෙන කරන්න දෙයක් නැහැ. ඉතින් මේ වෙලාවේදී තරහක් එන බව අඳුරගත්තනම් කොහොම හරි එතනින් ටිකක් හරි නවත්ත ගන්න පුළුවන්. මේක 100ට 100ක් නවත්ත ගන්නව නෙවෙයි අවස්ථා අඩුම නැහැ 100ට එකක් හරි ගොඩ දාගන්න පුළුවන් නම් ඒකත් හොඳයි නේ නේද?
එහෙමයි සෝදාස්.
මම කරගෙන යන්නේ. එහෙමයි
සෝදාස්. සෝදාස් ඒක පුතාව සියලු සියයක්ම ගැළපෙන මොකද මේ දැත්තා ඉතින් කොහොමද තරහින්ද හේතුවක් නැහැ එකට. අර ඒ අයික ආරෝපණය කරගන්නවා මොකක් හරි අර ජස්ටිෆයි කරන්න මට පේන්නේ. ඔකයි වෙන්නේ සවිදාස් එතනදී. මට හිතෙන්නේ.
ඒක තමයි.
බොහොම තුටිග සවිදාස් තිරුවන් සරණයි.
නදීප් වෙන කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැති හැඩයි මම ඔබට පුළුවන් දැන් වැඩසටහන ඉදිරියට ගෙනියන්න.
මොහොත් පිංග පත්බඩෙන්දා ඔය හිතන්නේ අපි සෑහෙන වෙලාවක් ගෞරවනීය සල්ඩෝසේගේ ධර්ම දේශනාවත් අපි ගැටලු ඉදිරිපත් කරලා ගත කරා පය දෙකක් පමණ. ඊළඟට තිබෙන්නේ වැඩසටහන සමත් කිරීමට ප්‍රථම පුණ්‍යානුමෝදනාවයි. ඒ සඳහා මම ආමන්ත්‍රක ආරාධනා කරනවා සතිදී පුණ්‍ය අනුමෝදනාව සිදු කර ලෙස නාමන්ත තෙරුවන් සරණයි ඔබට.
තෙරුවන් සරණයි නදී බොහොම පින්. අද දිනේත් පුණ්‍ය අනුමෝදනාවට අවසරයි ස්වාමීන් වහන්සේ.
දැයි
ඔතෙස් පොඩ්ඩක් වෙලා දෙන්න ස්වාමීන් වහන්සේ, මගේ මේ සවුන්ඩ් වලම එකක් තියෙනවා. හරි, අද දිනේත් නිසරණවනේ නියෝජනය කරමින් නම කියන අවසරයි. ගෞරවනීය ධම්මගුත ස්වාමීන් වහන්සේ අප වෙනුවෙන් සතිමත් වීම පිළිබඳව ධර්ම දේශනාවක් පවත්වා ඒ සමගම ප්‍රශ්න උත්තර වාරයත් පැවැත්වීමෙන් බොහෝසේ අනුග්‍රහය දැක්වුවා. මේ අවස්ථාවේදී අප විසින් රැස් කර ගන්නට යෙදුනා වූ සියලු පුණ්‍ය ධර්මයන් කුසල ධර්මයන් ඔබ වහන්සේට අනුමෝදන් කරනවා, අනුමෝදන් වේවා. ඒ වගේම ඔබ වහන්සේට මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වීමෙන් නිදුක් නිරෝගී දීර්ඝායුෂත්පත් වේවා. සති ධර්මයන් දිනු කරමින් අමා මහ නිවන් සාක්ෂාත් කිරීමට මේ සියලු කුසල ධර්මයන් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම මේ ධම්ම වැඩසටහනට අනුග්‍රහ දක්වු ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේටත් මේ සියලු කුසල ධර්මයන් අනුමෝදන් වේවා. උන්වහන්සේටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නත්වයක් වේවා. අමා මහ නිවන් ධර්මයන් සාක්ෂාත් කිරීම සඳහා මේ කුසල ධර්මයන් හේතු උපකාර වේවා. ඒ වගේම නිසරණනේ සියලු ස්වාමීන් වහන්සේලාට මෙහෙණින් වහන්සේලා සිටිනවනේ ඒ මෙහෙණින් වහන්සේලාටත් මේ පින් දහම් අනුමෝදන් වී නිවන් මාර්ගයේ සැකසේවා. සාදු සාදු සාදු. ඒ වගේම මේ වැඩසටහන ආරම්භ කිරීමටත් පවත්වා ගැනීමටත් අප කැප වූ සියලු දෙනාටත් මේ සියලු කුසල් දහම් අනුමෝදන් වේවා. ඒ වගේම මේ බුද්ධ ශාසනය අප වෙත පවත්වා ගැනීමට අප කැප වූ සියලු දෙනාට මේ පින් කැමැති පිනෙන් වැඩගත හැකි යම් තාක් පිරිසද්ද ඒ සියලු දෙනාට මේ කුසල් ධර්මයන් අනුමෝදන් වේවා. සාදු සාදු සාදු. නිවන් පිණිස හේතු වේවා. වැඩසටහන සම්බන්ධවල නිතිපතා සම්බන්ධ වන අද සම්බන්ධ වූ සියලු දෙනාටත් මේ කුසල ධර්මයන් අනුමෝදන් වේවා. නිවන් පිණිස හේතු සැකසේවා. සාදු සාදු සාදු. මේ පින් අපි නොපෙනෙන ලෝකයේ සිටින උදවියට අනුමෝදන් කරමු. එතාවතා චම්මේහි සම්මතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එතාවතා චම්මේහි සම්මතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එතාවතා චම්මේහි සම්මතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාශට්ටාජ බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාශට්ටාජ බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ දේශනං. ආකාශට්ටාජ බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාවකං. සාදු සාදු සාදු. මේගි ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනාව කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. කල්‍යාණ මිත්‍ර සම්පත්තිය අප සියලු දෙනාට නිවන් දක්වා මත්පත් වේවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ගෞරවනීය ස්වාමීන් වහන්සේව වන්දනා කිරීමට අවසරයි.
දැයි
ඕකාස වන්දාමි බන්තේ
ඊහන්තු
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං.
ආදි සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මහ්‍යං දාතබ්බං.
සාදු අනුමෝදිතබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්ඡයන් කමත මේ බන්තේ.
කමාමි කමිතබ්බං.
ඕකාස කමාමි බන්තේ.
කීහන්තු
ဒုတိယံපි ඕකාස වන්දාමි බන්තේ.
කීහන්තු
තතියම්පි ඕකාස වන්දාමි බන්තේ.
අභිවාදන සීලස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං පසිතුං වන්දිතුං අරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටිය සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු. ස්වාමීන් වහන්සේ අවසරයි බොහොම පින්න බෝවහන්සේට තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි සියලු දෙනාටම. අපි මේ පැත්තෙන් සම්බන්ධ
වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ අවසරයි.